හොඳයි. සාදු සාදු සාදු. 2024 වසරේ 4 වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන.
මුලින්ම අපි සිත පහන් කරගමු, සෝපපත් කරගමු. මෙතෙන් පටන් හොරා 3කට ආසන්න කාලයේම අපි වැය කරන්නේ බුද්ධාගිරි මහෝත්තමයන්න් වහන්සේ දෙසා වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමටයි, ප්‍රත්‍යක්ෂ කර ගැනීමටයි. තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය මට ලැබේවා. සියලු ඉෂ්ඨකාමී දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා. සිත් තුළ පවතින මෝහාන්ධකාරයන් දුරු කිරීමට, කෙලෙස් මල දුරු කිරීමට මට ශ්‍රද්ධාව ලැබේවා, වීරිය ලැබේවා, ප්‍රඥාව ලැබේවා, සතිය ලැබේවා, සමාධිය ලැබේවා. මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන්, පංච බල ධර්මයන්ගෙන් මගේ හිත පෝෂණය වේවා, ශක්තිමත් වේවා. එයින් උතුම් වූ ලෝකෝත්තර ධර්මය, අකාලික ධර්මය, ඒ විශ්වීය ධර්මය, ලෝක සනාතනික ධර්මය, ඒ පරම සත්‍යය මට මේ මොහොතේම, මේ අදම අවබෝධ වේවා, පසක් වේවා. හොඳයි. සාදු 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 සාදු. අපි පින්නතුන් හැම කෙනාගෙන්ම එක ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකෙන් එකක ඇති කියලා මම හිතනවා. ඒ ප්‍රශ්න දෙක හැමෝගෙන්ම අහන්න කැමතියි. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡා කරන්න කැමතියි. ප්‍රශ්න දෙක තමයි. එකක්, ඔබට අවශ්‍ය නිර්වාණ ධර්මය ගැන දැන ගැනීමටද, ඔබට අවශ්‍ය නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමටද? දැන් මේ අවස්ථා දෙකක්, මේ අවස්ථා දෙකටම එන්න ඕන කෙනෙක්. එකක්, එයා දැනගන්න ඕන ඉස්සෙල්ලම. දැනගෙන අහවර වුණාම, අවසන් වුණාම තමයි දෙවෙනි පියවර හැටියට ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන එක වෙන්නේ. එහෙම නේද? ගමනක් යද්දිත් අපි මුලින්ම මාර්ග සත්‍ය හොඳට හදාගන්න ඕන. ඊට පස්සේ තමයි අපිට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. මාර්ගය දන්නේ නැතුව අපිට ඒ ගමන යන්න බැරි නිසා. ඒ නිසා දැන ගැනීමත් අවශ්‍යයි. දැනගෙන සම්පූර්ණයෙන්ම අවසන් විය යුතුයි. ඊට පස්සේ දෙවෙනි කාරණේ හැටියට ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඔබ සිටින්නේ මේ කොටස් දෙකෙන් කුමන කොටසකද? අව්‍යාජව ඇත්තට ඔබ කියන්න ඕන. භාගයක් දැනගෙන හරියන්නේ නැහැ. අල්ලේ රේඛා වගේ දැනගෙන ඉවර නම් පැහැදිලි වෙන්නත් ඕන. තමගේ ගෙදර තියෙන කාමර ටික වගේ, තමගේ ගෙදර තියෙන බඩු මුට්ටු වගේ, තමන්ට ධර්මය පැහැදිලි නම්, දැනගෙන ඉවර නම් ඔබට ධර්මය ගැන දැනෙන්න ඕන. තමගේ ගෙදර තියෙන බඩු මුට්ටු වගේ. මට හිතෙන්නේ ඔබේ ගෙදර තියෙන බඩු මුට්ටු ඕනම දෙයක් කොයි වෙද තියෙන්නේ කියලා ඇහුවොත් කියන්න පුළුවන් නේද? කොස්ස තියෙන්නේ කොහෙද? අට්ටිය තියෙන්නේ කොහෙද? පිහිය තියෙන්නේ කොහෙද? ගේදලේ තියෙන්නේ කොහෙද? ඈ බැරිකමක් නැහැ නේද? හැමදේම කියන්න පුළුවන්. මොකද හේතුව? නිරන්තරයෙන්ම පරිහරණය කරන සහ තමන් දන්න දේ. තමන්ගේ gedara. ආන්නේ සමානව දැනගෙන ඉවර වෙන්න ඕන නිර්වාණ ධර්මය ගැන. දැනගෙන කියන්නේ එකක්. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්නේ තව එකක්. අවුල් සහගතව දැනගත්තොත් එහෙම වැඩක් නැහැ. හරියටම පැහැදිලි වෙන්න ඕන. හරියටම විචිකිච්ඡා දුරු වෙලා පැහැදිලි වෙන්නම ඕන පිනතුනේ. පැහැදිලි නේද සාරණාසේ කිව්ව කාරණේ? ඒක නෙවැරදි නේද? අපි යන්න ඕන ගමනට බලයක් ශක්තියක් වෙනව නේද? හරි. මම අහන්න කැමති හැමෝගෙම තමන්ගේ උත්තරේ දෙන්න, අනුන්ගේ උත්තර කොපි කරලා දෙන්න එපා. නිරන්තරයෙන්ම තමන්ගේ මනසයි තමන්ගේ මොළෙයි එක්ක ජීවත් වෙන්න. අනිත් කෙනා දෙන උත්තරය හරි වුණත් වැඩක් නැහැ, වැරදි වුණත් වැඩක් නැහැ තමන්ට. පැහැදිලි නේද? අපි ඒකනේ එතනට නේද එන්න ඕන, එතන නේද ඉන්න ඕන. අපිට මේ ගෲප් එකක් හැඩියට එකතු වෙලා හාමුදුරුවන්ට හරි උත්තරේ දුන්නාම නිවැරදි වෙන්න පුළුවන් එකක් නෙමෙයි නේද? නැත්තම් කණ්ඩායමක් එකතු වෙලා අන්න එක උත්තරයක් දෙනවා. හරි, අපි කණ්ඩායම දිනුවා. එහෙම එකක් නෙමෙයි. මේක තනි තනිවම තමන් අවබෝධ කරගන්න දෙයක්. කරුණක් ඇත්තටම තව කෙනෙක් කියලා දෙන්න හැදුවත් එපා කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න ඕන. ස්වාමීන් වහන්සේ කරුණක් කියලා දුන්නත් තමන්ටම ආවේනිකව ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. යාළුවේ ධර්ම කරුණක් කියලා දුන්නත් ඒක තමන්ටම ආවේනිකව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. පැහැදිලිනේ? දන්න එතෙන්ට තමන් එන්න ඕන. ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නත් ඕන කියන තැනට එන්න ඕන. හරි. මම අහගෙන යන්න කැමති හැමෝගෙම. අපි ඉස්සෙල්ලම ડોක්ටර් ගෙන් පටන් ගමු. දැනගන්න දෝන, ප්‍රත්‍යක්ෂ කරගන්න දෝන. කියන්න හැමෝම කියන්න. පිටිපස්සෙන් මහත්මයා. දෙකක් කියනවා. ඔය දෙකෙන් එකක ඉස්සරහින් ඉන්නවද? ඒ කියන්නේ තාම දැනගෙන ඉවර නැද්ද? ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන එක ඇත්ත. මං අහන්නේ දෙකෙන් එකක ඉන්න ඕන. ඔබ ගොඩාක් වෙලාවට තාම ඈ දැනගන්නත් ඕනනේ. දැන් බලන්න සායනාංශේ මේ අභියෝග දෙකම බාර ගන්න ඕන. එකක් ඔබ දැනුවත් කරන්න ඕන, එකක් ඔබව ප්‍රත්‍යක්ෂ කරවන්න ඕන. මොකද මේ දැනුවත් කිරීමයි ප්‍රත්‍යක්ෂ කිරීමයි කියන්නේ? උදාහරණයක් කියන්න බලන්න. ගින්දර ගැන දැනුවත් කරනවා. පාඩමක ගින්දර ගැන ඔන්න මහාචාර්යවරේ දැනුවත් කරනවා. ගින්දර වල මේවා තියෙන්නේ. මේවා තියෙන්නේ, මේ සංගතක තියෙන්නේ, මේ හේතුවෙන්, මේ ඔක්සිජන් නිසා මේක ඇවිලින්නේ කියලා ගින්දර ගැන දැනුවත් කරනවා. ප්‍රත්‍යක්ෂ කරනවා. ගිනි බෙල්ලක් ගරම් පුච්චනවා. එන්නේ. එතකොට ගින්දරේ තියෙන ස්වභාවය තවන්න තේරෙනවා. ඉතින් ගින්දර කොච්චර දැනුවත් කරත් පිච්චෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි. ඒ නිසා දැනුම කියන්නේ එකක්, ප්‍රත්‍යක්ෂ කිරීම කියන්නේ තවත් එකක්. හරි, නිර්වාණය ගැන දැනගන්න ඕනේ. එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම අපි දැනගෙන ඉවර කරන්න ඕනේ. ඒකේ gedara badu muttu තියනවා වගේ, එහෙම නැත්නම් අත්ලි රේඛා වගේ පැහැදිලි වෙන්න ඕන කියලා තමයි ධර්මයේ කියලා දෙන්නේ. මේක ක්ලියර් වෙන්නේ නැත්තම් යන්නේ. දැන් මට මේ අවසානයේදී අර ධර්මය අවබෝධ වෙන දවසක් එනවනේ, කවද්ද නත්තල් දවසක. එදා මගේ ගුරුත්වමේ අහු දෙයක් තමයි හාමුදුරුවන්ට තාම සැක ඇති. ඈ සයින්හසට තාමත් මේ මාර්ගය පිළිබඳව සැක ඇති. මම කිව්වා නෑ. මං අනිත් මෙඩිටේෂන් ඒවා මේවා හැම එකක්ම කරගෙන මෙතෙන්ට ආවේ. ඊළඟට මේකත් එක්කත් මං සෑහෙන කාලයක් හැප්පිලා තිනෝ. මේක තමයි මාර්ගය. මේක තමයි මෙතනින් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. සැක නැහැ කිව්වා. මඟව මට අත්ලි රේඛා වගේ මම්මයි කිව්වේ ඒක කවුරුත් කිව්වේ නැහැ. අත්ලි රේඛා වගේ මට පැහැදිලි. දැන් මම තවන්න වේනෝනේ මේ අත්ලි නේද මේ මම. ලයිෆ් ලයින්, හાર્ට් ලයින් ඔක්කොම වේනෝනේ නේද? හොඳට ක්ලියර්. නිර්වාණය ආයි කිසි කතාවක් නැහැ. මට මේක ඒත් අවබෝධ නැහැනේ. මම ඒකමයි කිව්වේ ද. ඒ වචන තමයි කිව්වේ. මට හොඳට තේරෙනවා. මේකම තමයි මාර්ගය, මේකම තමයි කතා කරන්නත් පුළුවන්, සමහරලාට අවබෝධ කරගත්ත කෙනෙකුට වැඩිය හොඳට දර්ශනය ගැන කියන්නත් පුළුවන්. තර්කන හැබැයි අවබෝධ වෙච්ච කෙනෙක් එක්ක බෑ. අවබෝධ වෙච්ච නැති අයට හොඳට කියන්න පුළුවන්. අවබෝධ වෙච්ච කෙනෙක් එක්ක යනකොට තේරෙනවා. මොකද එයා සමහර තැන් වලින් පොයින්ට් එකක් දාපු ගමන් හිර වෙනවා. ඒ දවස්වල. මොකද දැනගෙනනේ. තේරුණානේ. දැනගෙන ඉද්දි එහෙම වෙනවා. ඒ ප්‍රශ්න වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒක අවදාවත් නැහැ. ඉතින් ඒ වගේ අර ඉස්සෙල්ලාම මේ දැන ගැනීම පූර්ණේ වෙන්න ඕන. දැන ගැනීමට පූර්ණේ කරන්න තියෙන කල්යාණ මිත්‍රත්වය හොඳට ධර්මය අහන්න ඕන. කනේ තද කරන් අහන්න ඕන. රෑ දෙකට නැගිටලා අහන්න කියලා කිව්වොත් අපිට දෙකට නැගිටලා අහනවා ධර්මය. අපිට ගුරුවරු උපදේශය දීලා තිබ්බා රාත්‍රී 1 2 3 වගේ කාලයන් තුල පැය 3 අතර අපේ මනස ගොඩාක් මේ පාවිච්චි කරලා නැහනේ හැමදාම තියෙන නිදාගෙන තේරෙන්නේ නැහැ අපි මනස මේ මොලේ හැම හුරු වෙලා නැහැ එක එක වැඩවලට යන්න අරක කරන්න මේක කරන්න ටෙලිෆෝන් ආන්සර් කරන්න කවදාවත් එහෙම පුරුදු වෙලා නැහැ එතකොට මේ කාලය තුල අහන්න කිව්ව ධර්මය ගොඩක් ක්ලියර් මනස ඒක හරියටම හරි ඒක පුදුම ඇත්තක් ඒක තේරෙනා නේද ධර්මයේ මෙනෙහි කරන්න තියෙන තැන බුදුරජාණන් වහන්සේ කීර ධර්ම උපෝදේ උනේ බුද්ධත්වයට පත් උනේ උදේ අලිය මහතරට පහට ඒ කියන්නේ අපිට හොඳ ක්ලියර් මනසක් මයින්ඩ් එකක් තියෙනවා උදෑසන කාලයේදී එහෙම නැත්නම් අපි අර නිදා ගන්න කාලය තුලදී බාහිර ලෞකික දේවල් එක හැප්පිච්ච නැති නිසා ඒ නිසා දැන් ඒ දේවල් එන්නේ නැහැ. අන්න ඒ වෙලාවල් වලටත් අපි ධර්මයේ හොඳට ශ්‍රවණය කළා. උනන්දුවෙන් ශ්‍රවණය කරනවා. ඔය ඇත්ත මේ මම කරපු දේවල් කරනවද කියලා ඔබේ ජීවිතේට ගලපල බලන්න. එතකොට තේරෙනවා මේ ඒ ආනන්ද සාහිණන්සේ ඒ දරපු උත්සාහය තුළ අපි දැන් මේ ඉන්නවා කියලා. විශේෂ කරුණක් ලැබුණොත් ඒක මම ලියා ගන්නවා. ඒක අත්ලේ ලියා ගන්නවා එහෙම නැත්නම් තේරෙනවා ඒ දවසේ මේ කරුණ තමයි මම ෆලෝ කරන්නේ ඒක හොයන්නේ ඒක මොකද්ද ඒකේ සත්‍ය කියලා නුවණින් හොයනවා ඒක අර්ථ මෙහින් දැනෙනකම්ම හොයනවා උත්තරයක් දැනුණා මේකට මේකයි උත්තරය කියලා මම දැනගන්නේ කොහොමද උත්තරයක් පහළ වුණා හා ඒක වෙන්නේ නැති උත්තරය කියලා ඔය අර ලියලා තියලා යනවා නෙමෙයි ඒ ප්‍රශ්නය මන් තුල වාෂ්ප වෙලා තියෙනවා අකිනක තේරෙනවද? මයම් කිසි ප්‍රශ්නයක් ගවේෂණය කරනවද? ඒ ප්‍රශ්නෙට උත්තරේ මට හම්බ වුණා කියලා මම දැනගන්නේ ඒ ප්‍රශ්නේ මන් තුල නැති වෙන්න ඕන. දැන් බඩේ කැක්කම සුව වුණා කියලා කොහොමද දැනගන්නේ? බඩේ කැක්කම නැති වෙන්න ඕන. එහෙමනේ නේද? ඔළුවේ කැක්කම සුව වුණා කියලා කොහොමද දැනගන්නේ? ඔළුවේ කැක්කම නැති වෙන්න ඕන. යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවකට නම් තමන් උත්තරේ හොයන්නේ ඒ ප්‍රශ්නය ඒ ගැටලුව තමා තුළින් තමන්ගේ මනසින් තමන්ගේ මුලින් තමන්ගේ මේ ශරීරයෙන් ඉවත් වෙලා තියෙන ඕන ආන්න එදාට මම සැලකුවා ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා තියෙනවා හරියටම සක්සස් වෙන්නවා හම්බ වෙලා තියෙනවා දැන් ක්ලියර් වෙලා තියෙනවා නමුත් ඔය ඇත්ත හිතන්නේ මොනද ප්‍රශ්නයකට උත්තරයක් කියන්නේ වාචික ලැබෙන වචන මාලාවක් කියලා ඒක හොඳයි අර මේ ශිෂ්‍යත්වයේ ඉන්න ළමයින්ට තේරෙන්නේ නේද? ඒක හොඳයි සාමාන්‍ය ඔලෙවල ලෙවල් කරන ළමයින්ට හොඳයි ඈ. මේක එහෙම එකක් නෙමෙයි. මේක තමන්ගේ ඇඟෙන් ප්‍රශ්නේ නැති වෙන්න ඕන. හරිනේ? ඇඟෙන්න මේ ප්‍රශ්නේ නැති වෙන ප්‍රශ්න හදලා නෙමෙයි අපි හෙව්වේ තියෙන ප්‍රශ්න වලට. ඒත් ඔබ මොනවද කරන්නේ? නිර්වාණය ගැන මොකක් හරි ප්‍රශ්නයක් හදාගෙන ඊට පස්සේ යනවද? නැහැ. තියෙන ප්‍රශ්න හඳුනගන්න ඉස්සෙල්ලාම. ඈත යන්නේ ඔබට ප්‍රශ්න නැද්ද? තියෙන ප්‍රශ්න හඳුනගන්න නම් ටිකක් විවේකීව සංසුන්ව විවෘතව ඉන්න ඕන. ප්‍රඥාව අවදි වෙන්න ඕන. එහෙම අවදි වුණේ නැති වුණොත් එයාට තියෙන ප්‍රශ්න එයා දන්නේ නැහැ. තේරුණාද? එයාට තියෙන ප්‍රශ්න එයා දන්නේ නැහැ. අවදි වෙලා බලන්න ඕන තියෙන ප්‍රශ්න. සතිමත් භාවයේ නැත්තම් එයාට තියෙන ප්‍රශ්න එයා අඳුනන්නේ නැහැ. හරියට අර නෝනල වාහන පාවිච්චි කරනවා වගේ. වාහන පාවිච්චි කළාට වාහනේ මොකක්වත් දන්නේ නැහැ. වාහනේ හොතට යනවද? ඔව්, හතර රෝද හතර කරගෙන අපි යනවා. දුම දාගෙන ගියත් දන්නේ නැහැ. හෑන්ඩ් බ්‍රේක් ඇදගෙන ගියත් දන්නේ නැහැ. ඒවර සිග්නල් දාන්න මේ සිග්නල් තියෙන හින්දා හොඳයි දැනට. නැත්තම් නෝනල වාහන පාවිච්චි කරනවා වගේ තමයි තමන්ගේ මයින්ඩ් එක, තමන්ගේ මොලේ පාවිච්චි කරන්නේ ගොඩක් දෙනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? සතිමත් වෙන්න ඕන, අවබෝධයේ තියෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන. හඳුනගන්න. කරුණුකාරණා හඳුනගන්න, සතිමත් වෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන. එමනම් ධර්මයේ තේරුම් කර ගැනීමට සාහිංහාසයේ ලියාගෙන හොඳින් ශ්‍රවණය කරගෙන ඔන්න ධර්මය මෙහෙම උත්සාහ කරන කාලයක් තිබුණා. ඒ කාලයට ඔබ ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. විවේක තැන්වලදී හොඳට ධර්මයේ කරුණු කාරණා දිගහැරලා කල්පනා කරනවා. සක්මන් කරමින් මේ ධර්ම කරුණු කල්පනා කරනවා. ඒකට කියන්නේ සම්මර්ෂණය කරනවා කියලා. ඒකට කියන විදර්ශනා ඥානය කියලා කියන්නේ එතනින් උදා වෙන ඥාණයට කියන විදර්ශනා ඥාන. විදර්ශනා කිරීම තුලින් පහළ වූ ඥාන විදර්ශනා ඥාන. සම්මර්ෂණ ඥාන. අන්නේව පහළ වෙනවා. ඒ පහල කරගන්න විදිය කිව්වේ. දැන් ඉතින් ඊළඟට පින්නතුන්ට විදර්ශනා කරන්න උවමනා කරන කාරණාවක්, දැනගන්න උවමනා කරන කාරණාවක් කියන්න. දැනගන්න ඕන නිර්වාණය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. ඉස්සෙල්ලාම අපි තම තමන් දැනගෙන තියෙන ප්‍රමාණය අහලා දැනගමු. ඔබ නිර්වාණය කියලා කොහොමද දැනගෙන තියෙන්නේ? හරි ගියත් කමන්නේ, වැරදුනක් කමන්නේ. එන උත්තරේ කියන්න ඕනේ. ඒක තමයි විවෘත මනස. කිසිවක් නැති හිස්තැන. මොකටද එහෙ යන්නේ ඔබ? ඔච්චර දුක් විඳලා කිසිවක් නැති හිස්තැනකට යන්නේ ඇයි? ඒකට උත්තරේ දෙන්නේ නේ එකක් කියන්නේ. නිදහසක් එතන තියනවා කියන නිසා. හරි. ඔව්, උත්තර හරීම වෙන්න ඕනේ නැහැ. උත්තර හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. වැරදි වුණත් ඕකේ, හරි වුණත් ඕකේ. සායනංශේ ප්‍රතික්ෂේප කළත් ඕකේ, අනුමත කළත් ඕකේ. එහිම වෙන්න ඕන. තේරුණාද? අපේ මේ හැම එකක්ම සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් තමයි මේ ලෝකයේ කිසි කෙනෙකුට දිනුවක් වෙන්නේ නැත. ඒ නිසා වැරදීම් වලට බය වුණොත් එයාට ඉස්සරහට යන්න බෑ. වරදිනවට බය වෙන්න එපා. තේරණ නේද? වරදිනවට බය වෙන්න එපා. කොහොමද දැනගෙන තියෙන්නේ? ඈ? නිදහස් බව. රාග දෝෂ මෝහ නැති තැන සැහැල්ලුව.
කොහොමද දැනගෙන තියෙන්නේ? කිසිවෙක් නොවන තැනට එන්න ඕන.
කොහොමද? සන්තෝෂෙන් ඉන්න. සන්තෝෂෙන් ඉන්න. සන්තෝෂෙන් ඉන්න නම් බැරි වෙන පුජ්‍යලයක් නැති වුණාම. නෙමෙයි. ඔව්. අනහරි. හරි. ඔව්. ඒක හරි. කොහොමද දැනගෙන තියෙන්නේ මොනවද? මොකද්ද අපි අහු රසේ? නිර්වාණය ගැන? දැනගෙන තියෙන විදිය.
නිර්වාණය ගැන ඉතින් පින්නතුන්ට
තමන්ට ධර්මයේ දැන් අහනවනේ බනහගෙන ධර්මයේ සද්ධර්ම දේශනා අහගෙන යද්දී පින්නතුන්ට මේ මොනවා හරි ගැඹුරු ධර්ම කරුණක් හම්බ වෙනවනේ. ඒක තේරෙන්නේ නැහැ එකපාරටම. මෝඩය කරන්නේ මොකද්ද? තේරෙන්නේ නැහැ කියලා තමන්ට තේරුණාම එයා හිතන්නේ ඒක දේශකයාගේ දෝෂි කියලා. ඒ තමයි අර අඥාන කියලා જાතියක් ඉන්න කොටස සමාජයේ ඒක දොස් කියන්න බෑ. ඒක උප්පත්ති මාපු එකක්. අඥානය දොස පවරන්නේ නිරන්තරයෙන්ම අනුන්ට. තමගේ ජීවිතේ වුණත් අසාර්ථකත්වයට හැමදෙස්සෙම අම්මට තාත්තට ගුරුවරයට සමාජයට තමයි මේ මිනිස්සු අඥාන කියන සෙට් එක දොස් පවරන්නේ. ඥානවන්තයා හැම නෙමෙයි. ඥානවන්තයා බාරගන්නේ තමන්. මට මේ කාරණේ දෙරෙන්නේ නැති මගේ මොකක් හරි මොලේ අඩුවක් නිසා, ප්‍රශ්නයක් නිසා, මගේ ඇහි තියෙන දුර්වලතාවයක් නිසා, මගේ දැක්මේ තියෙන දුර්වලතාවයක් නිසා මේක මම නැවත නැවත රිවයින් කර කර අහන්න ඕන. මොකද්ද මේකෙන් මීන් කරන්නේ? මොකද්ද අදහස් කරන්නේ කියලා කියලා තමන් හොයනවා. ඒක සමහරట్లాට ඒක තමන්ගේ ජීවිතයටත් එක්ක ගැළපෙන එකක්. එහෙමත් නැත්නම් ඒ නොහැටෙන කුතුහලයක් ඇති කරපු ධර්මකාරණයක්. ආන්න ඒක ගැන තමන්ට පුළුවන් තරමින් තමන් අධ්‍යයනය කරනවා. දැන් අපි මැෂිමක් හරි මොනවා හරි දෙයක් කැඩුනහම අපිට අනිවාර්යෙන් ඉංජිනේරුවෝ ගෙන්නන්න ඕනමාවක් නැහැ මේක හදන්න. අපිට පොඩ්ඩක් මොලේ දිනවනම් පොඩ්ඩක් කිවිං සැරේ මේක බැලුවා. කොහොමද මේකේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? කොහොමද මේක සවි වෙලා තියෙන්නේ? කොහොමද මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ? හොයාගන්න බැරිද? පුළුවන් නේද? පුළුවන්. අධ්‍යයනය කරොත් පුළුවන්. බැරි කමක් නැහැ. තේරුණාද? දැන් මේ අපි පන්සලේ මේ තිය ඉලෙක්ට්‍රොනික හරි මොන හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි එකපාරට මේක උරන් හැමතිස්සෙම මේක එක තැන්වල දුවන සිරිතක් නැහැ වගේ. පොඩ්ඩක් හිමින් කල්පනා කරලා බලනවා මේක කොහින්ද ප්‍රශ්නේ මෙතෙන්ට එන්න පුළුවන්. මේ දේවල් වැඩ කරනවද? මේ දේවල් වෙන මෙතෙන්ට එනකන් කරන්ට් එක එනවද නේද? මෙතන ඉඳලා මේ මැෂින් එකේ මේ ළඟට මේ මෙතෙන්ට දක්වා මේක එනවද? මෙතන දෝෂේ තියෙන්නේ මොකකද? වයර් එකකද? එහෙම කියලා අපිට හොයාගන්න පුළුවන්. ආන් ඒ වගේ ඒ ප්‍රශ්නයක් අපිට හම්බ වුණාම අපිට ඒක හැමදේම කවුරු හරි කියා දිය යුතු නැහැ. අපිටම අධ්‍යයනය කරලා ඒක ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. ආන් ඒ වගේ දේවල් තමයි තමන් සොයන්න ඕන. පැහැදිලි නේද? දැන් ඔය ඔයගොල්ලන් ගෙදර කැඩෙන හැම එකක්ම දඩස් ගාලා මම මේක උස්සන් යන්න ඕන ඉලෙක්ට්‍රොනික කාර්යය ළඟට හදන්න. එහෙම නේ පොඩ්ඩක් බලන්න ඕනේ මේකේ ප්ලග් එකේ පොයින්ට් එකේ වයර් එක ගැලවිලාද? ප්ලග් එකේ නැතුව වෙන ප්ලග් එකකට ගැහුවම මේක වැඩ කරනවද? මොනවද ප්ලග් බේස් එකෙත් තියෙන්න පුළුවන් ප්‍රශ්න නේද? ඉතින් ඒ නිසා අර පොඩ්ඩක් මොලේ පාවිච්චි කරොත් එහෙම අපිට මේක ඇත්ත ගැටලුව තියෙන්නේ කොතනද කියලා හොයන්න පුළුවන්. එක්කෝ මේ වයර් එකේ දෝෂයක්ද? වයර් එක මාරු කරලා බලමුද තියෙන එකක් ගහලා. අන්න එහෙම කරනකොට අපිට ඇත්තටම දෝෂයක් හොයාගන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි අපි ගැටලුවක් ඇති වුණා. මේ ගැටලුවේට ස්වභාවය, ඒ ගැටලුවේ තියෙන නිරෝධය, ඒ ගැටලුවේ තියෙන යථාර්ථය සොයා ගැනීමට වෙරදරන්නේ. ඒක 100 වාරයක් වෙන්න පුළුවන්, 1000 වාරයක් වෙන්න පුළුවන්. සමහර දවස්වලට මම එක වැකියක යථාර්ථය හොයලා තියෙන සතියක් විතර එක දිගට. සමහර ඒවා දවසක් එකමාරක් හොයනකොට නැති වෙනවා. සමහර ඒවා සතියක් විතර හොයපු අවස්ථා තියෙනවා. සමහර ඒවා හොයාගන්න බැරි වුණා මේක ටිකක් පැත්තකින් තියලා දැන් වේසයි වෙන එකක් හොයනවා. තේරෙනනේ? දැන් ඔය මම හොයාගන්න බැරුව කාලයක්ම නැහිච්ච වචනයක් තමයි ජීවිතේ යන අරුත. ජීවිතේ යන අරුත. ජීවිතේ අර්ථය මොකද්ද කියන එක. මට හැම එකටම උත්තරයක් පහළ වෙනවා. මේකට උත්තරයක් පහළ වෙන්නේ නැහැ. දැන් ඇත්තෝ නම් හරි පණ්ඩිතයි ඩග්ගල ගියා මොකක් හරි ජීවිතේ අරුත. නමුත් එහෙම කෙනෙකුට කියන්න බෑ නේ. අහස මොකද්ද කියලා හෙවත් ඔය ඇත්තෝ නම් ඩග්ගල ගියායි. හැබැයි තාරකා විද්‍යාඥයෙක්ගෙන් අහලා බලන්න අහස කියන්නේ මොකද්ද කියලා. මිනිහා ගියා මට තාම කියන්න බෑ කියලා. තේරෙනා නේද? තාරකා විද්‍යාඥයෙක්ගෙන් අහලා බලන්න අහස කියන්නේ මොකද්ද කියලා මට තාම ඒක කියන්න බෑ කියයි. මොකද හේතුව? එයාට එහෙම සෑහීමටපත් වෙන්න බෑ සරල උත්තර වලින්. මොකද එයා ඒ තරම් දුර බල්ලා තියෙන ගවේෂණාත්මකව. ඉතින් ඒ නිසා ජීවිතේ යන අරුතට උත්තරයක් එන්නේ නැහැ. ඒක හැමදාම මම පැත්තකින් තියන ගොඩක් වෙලා. ඉතින් අවබෝධ වෙච්ච දාසේ තමයි ජීවිතේ අරුත කියන එක දැක්කේ. ඒක මම ලියලා තියෙනවා අර සදාහම්මල් කියන එකේ ඒකට උත්තරේ ලියලා තියෙනවා. ඉතින් අර ඒ වගේ ගවේෂණය කරන්න ඕන. දැන් තේරුණාද ඒක ඇතිද? උත්තරේ ඇතිද? ඔව් තව උත්තරේ හොයන්න දැන්. මේ තමනුත් කාලයක් ඒක ප්‍රායෝගික කරද්දි තමයි මේක මෙහෙමයි වැඩ කරන්න කියලා තමන් තේරෙන්නේ. හරි. නිර්වාණය පිළිබඳව දැනගැනීමට අර නිර්වාණ සූත්‍රය පින්නතුන්ට අපි කියලා දීලා තියෙනවානේ. නිර්වාණය කියලා කියන්නේ උබෝ චන්දිම සූර්යා. හිරසඳු නැති අවස්ථාවක්. ඒ කියන්නේ රැය දහවල ඉක්ම වූ අවස්ථාවක් අපේ පොතේ තියෙන නම. ඔන්න ඔකේ නිර්වාණය අඳුර ගන්නවා. දැන් ඔබ යන්නේ කොහටද? රැය දහවල නැති අවස්ථාවක් කරා යන්නයි හදන්නේ. දැන් නිකමට හිතන්න දැන් ඕක ඔය ඇත්තන්ට තේරෙනවද? තේරෙන්නේ නැහැ. උත්තරේ තේරෙන්නේ නිකම් වාක්මාලාව. ඔව් තේරුණා. රැය දහවල ඉක්ම වූ උත්තරයක් ඇහුවොත් රැය නිවන කියන්නේ මොකද? රැය දහවල ඉක්ම වූ අවස්ථාව. එහෙම වැඩක් නැහැ. මොකක්ද මේ රැය දහවල ඉක්ම වූ අවස්ථාව? කුමක්ද එහි ඇත්තේ? කුමන ස්වභාවයක් එහි ඇතිද? කුමන ලක්ෂණයක් එහි ඇතිද? කුමන ආශාදයක් එහි ඇතිද? කුමන ජීවිතයක් එහි ඇතිද? කුමන පැවැත්මක් එහි ඇතිද? ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. කාලය කියන්නේ රාත්‍රිය හා දහවල. කාලය කියන්නේ හිරු සහ සඳු. කාල නිර්ණයන් සිද්ධ වෙන්නේ ඒවයි. හිරු නිසානේ නේද? දැන් චන්ද්‍රයාගෙන් මාසේ කාල ටික මැනගන්නෝ චන්ද්‍ර මාස. ඊට පස්සේ හිරුගේ පෘථුවේ භ්‍රමණ වේගය තුල අපි පැය 24ක් හරි 12ක් හරි වෙන් කරලා හරි ගස්සගෙන තියෙනවා කාලය. එතකොට ධර්මය අකාලිකයි. අකාලිකයි කියන්නේ හැම කාලෙම අවබෝධ කරගන්න පුළුවන් කියන තැනට අපි දාලා තිනවා. ඔව් හැම කාලෙම අවබෝධ කරගන්නත් පුළුවන් නුවණ තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. අකාලිකයි කියන්නේ කාලයෙන් තොර කියන එක. අකාලිකයි කියන්නේ කාලයෙන් තොර කාලයෙන් තොර මොකද මේ timeless කාලයෙන් තොර මොකද මේ කාලයෙන් තොර කතාව මට ඒක තේරෙන්නේ නැහැනේ මොකද මේ කාලයෙන් තොර අන්න ඒ නොතේරෙන ඒවා තමයි නුවණින් හොයන්න ඕන එතකොට සොයාගෙන සොයාගෙන යනකොට සොයාගෙන සොයාගෙන යනකොට ප්‍රඥාව මුදු වෙනවා තමන්ට හොඳට ඒ පිළිබඳව සියලුම දේවල් පිළිබඳව දැනුම ඇති වෙනවා යථා තත්ත්වයන් අවබෝධයටපත් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ හොල්මන් ගුහාව හදපු මිනිස්සයා හොල්මන් වලට බය නැහැ වගේ පවතින්න පුළුවන් තේරුණාද හොල්මන් ගුහාව හදපු මිනිස්සයා හොල්මන් වලට බයයිද නැහැනේ මොකද එයා දන්නව හොල්මන් ඉන්න තැන දන්නව හොල්මන් වලට ඉන්නේ කවුද කියලා දන්නව තේරුණාද දේ නිසා එයා බය නැහැ ඉතින් ඒ වගේ තමයි තමන්ගේ ගුහාව ඇතුලේ මේ සියලු ක්‍රියාකාරීත්වයන් දැනගත්තට පස්සේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තම දැනුවත් වෙන්න ඕන. ඉතින් මේකට හරිය අවශ්‍යයි නුවණ 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 ප්‍රඥාව අවශ්‍යයි. වයසට යනකොට ටිකක් නුවණ අඩු වෙන කට්ටිය ඉන්නවා. අසනීප රෝග නිසා නුවණ අඩු වෙන කට්ටිය ඉන්නවා. රසායනික දේවල් හේතුවෙන් නුවණ අඩු වෙන කට්ටිය ඉන්නවා. විවිධ මානසික විෂමතා තුලින් නුවණ අඩු වෙන අය ඉන්නවා. ක්ලේශ දාහයන් නිසා නුවණ අඩු වෙන අය ඉන්නවා. තේරුණා නේද? ඔය වගේ විවිධ හේතුකාරක හේතුන් නුවණ අඩු වෙන්නේ. ඉතින් මට නුවණ අඩුයි කියලා හිතාගෙන මේ මොලේට ලේ බහින ඔළුවෙන් ඉන්නත් අපි වරුදුනා. ඒ ගාලේ ධර්ම ගවේෂණය කරද්දි මම කියලා තියනවානේ. මේක මට එක වෙලාවක හිතෙනවා මේ 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 තියෙන ධර්මයේ තේරුම් කරගන්න අමාරු බව නිසා වෙන්නේ නැති කතරගම දෙයියෝ එක ඔළුවට හයක් හයි කරගන්න නැත්තේ කියලා. ඈ මූණු හයක් හයි කරගන්න ඇත්තටම මේකට නම් එක ඔළුවක් නම් මදි හයක් විතර තිබ්බනම් හොඳයි කියලා හිතෙන අවස්ථා තිබුණා. මොකද හේතුව මොලේ කැපැසිටි එක මදි කියලා තේරුණා. ඉතින් ඒව ඕනත් නැහැ. ඉතින් සමහර කෙනෙකුට නම් ඉතින් ඕනේ නැහැ. කාල බීලා ඔය යන්තම් ජීවත් වෙලා මැරිලා යනකම් හිටියත් ඇති කියන කට්ටියත් ඉන්නවා. එහෙම නෙමෙයි. මේක රජුන්ගේ දහම. මේක රජවරුන්ගේ දහම. මේක සිටුවරුන්ගේ දහම. මේක ශ්‍රේෂ්ඨයන්ගේ දහම. තේරුණා නේද? ශ්‍රේෂ්ඨයන්ගේ දහම. විශිෂ්ටයන්ගේ දහම. ඒ කියන්නේ විශිෂ්ටයන්ට කාල බීලා ජීවත් වෙලා මැරිලා යන්න බෑ. ඇත්ත සමහරවල් නම් ඉතින් වයසට යනකම් උපන්න නිසා ජීවත් වෙනකම් මැරිලා යන්න වෙයි ඉන්න පුළුවන්. ශ්‍රේෂ්ඨයන්ට එහෙම බෑ. ඒ ඇත්තන්ට ලෝකේ දැනගන්න ඕන, දැක ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ නිර්වාණය කියලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මේක දැන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේක මට බැරි එකක් නෙමෙයි. සුනීත සෝපාගවැනි එච්චර උගත්කමකුත් නැති පොඩි පොඩි ළමයි ඉස්කෝලේ ගියත් නැති අය මේක අවබෝධ කරගත්තනම් මේක මහා ලොකු දෙයක් නෙමෙයි කියලා දෙනවා නම් තනියෙන් අවබෝධ කරගන්න අමාරුයි. මේක කියලා දෙනවා නම් මහ ලොකු දෙයක් නෙමෙයි කියලා තමන්ගේ චිත්ත අවදිය ඇති කරගන්න ඕන. ඊළඟට ඔය ඇත්ත අපි ප්‍රශ්න කරන්න ඕන. ධර්ම ගෞරවයෙන් ප්‍රශ්න අහන්න. ධර්ම ගෞරවයෙන් ප්‍රශ්න අහන්න. හරිම කැමති සත්‍ය ගරුක වෙන්න. තර්ක සංවාදත් කරන්න සත්‍ය ගරුකව. සත්‍ය පාය පෑගුවොත් තමයි හොඳ නැත්තේ. සත්‍ය පා ගන්නවද නැද්ද කියන එක වෙන්නේ නුවණින් ප්‍රශ්න අහන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්න අහන්නේ නුවණින්, ප්‍රශ්න උත්තරේ හොඳට ශ්‍රවණය කරන්නේ නුවණින්, ආයි එක තේරුම් අරගෙන අවසන් වෙලා ප්‍රශ්න අහන්නේ. තේරුණාද? කොම නුවණේ වැඩක් තියෙන්නේ. දැන් සමහරලා උදවියට මේ මට ප්‍රශ්නයක් ඇහුවා ඊ පරිදි ස්වාමින් වහන්සේ මට මේක උදාහරණ සහිතව දේශනා කරන්න කියලා කියනවා. ප්‍රශ්නයකට උත්තරයක් දීලා උත්තරේ එතන තේරුම් උනේ නැත්තම් පමණක් කල්පනා කරලා නුවණින් කල්පනා කරලා ප්‍රශ්නය තේරුම් කර ගැනීම පහසු වීම පිණිස උදාහරණයක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැතුව නම්බර් 1 එකෙන්ම මට මේක උදාහරණ සහිතව කියලා දෙන්න කියලා එහෙම ඉල්ලන්න බෑ. තේරුණාද? උදාහරණ ඉල්ලන්නේ ප්‍රශ්නේ තේරුන්නේ නැති වුණොත් විතරයි. ප්‍රශ්නේ මට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් උදාහරණ වුණා නෑ පින්නතුළු. උදාහරණයක් ඕනෙම නැතුව ඒක කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට තේරෙන්නේ නැති එකට බය වෙන්නත් එපා. ඊළඟට සමහර අය හරි බයයි. මොකද අපිත් ඒ කාලේ එහෙම තේරෙන්නේ නැත්තම් ෆුල් ලැප්ස. ඇයි? අපි පුරුදු වෙලා ඉන්නේ හැම එකකින්ම හරි බරපතල තේරුමක් එන්න ඕන. ව්‍යංජනයක් නම් හැම එකම රහ වෙන්න ඕන. ඇයි රස නැතිව දින්නේ පතෝල වගේ? වැටගොළු වැටගොළු පතෝල වගේ. ඔය කිසිම රහක් නැහැ, තිත්තක් නැහැ, පැණි රහක් නැහැ නේද? මොකක්වත් නැහැ නේ. ඒ නිසා අපි හිතාගෙන හිටියොත් ಗುಣ කෑම හැම එකක්ම රහයි කියලා. ඒක වැරදි. සමහර ඒවා රහ නැහැ. උනර රහ නැති උනට ඒක ಗುಣයි. ඒ නිසා අපි සම්ප්‍රදායික උත්තරයක්, එහෙම නැත්නම් සම්ප්‍රදායික උත්තර දැනෙන විදියට දැනෙන්න ඕන කියලා හිතන්නත් එපා. සමහර තැන්වල තේරෙන්නේ නැහැ. මොකක්වත්ම තේරෙන්නේ නැහැ. කිසිවක්ම තේරෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. අහලා නැහැ නේ බණපදේ මිට කලින්? අද ඇහුවා. කිසිවක්ම තේරෙන්නේ නැහැ. මෙලූ සංසාර දෙයක් තේරෙන්නේ නැහැ. ඔය මම විවිධ වචන කියන්නේ විවිධයට ගැළපීලා යන්න ඕන එක. එතකොට තේරෙනවනේ. මොන හත්තිලවක්වත් තේරෙන්නේ නැහැ. ගම්මුල මිනිස්සු කියන්නේ එහෙමයි. ඒක තමයි උත්තරේ. සමහර තැන්වල මං කිව්වේ අර කතාවත් එතෙන්ට ගලප ගන්න. ප්‍රශ්නේ මගෙන් අයින් වෙලා ගිහිල්ලා මෙතන අර මෙතුමිය කිව්වා වගේ අර හිස් තැනක්, ශූන්‍ය තැනක් බවට පත් වෙන්න ඕන. ප්‍රශ්නේ අයින් වෙලා ගිහිල්ලා හිස් තැනක්, ශූන්‍ය තැනක් බවට පත් වුණොත්, ඔය පාවිච්චි කරන ඉංග්‍රීසි වචනේ මම අහලා තිනවා emptiness. හරි, මේ වචන පාවිච්චි කරන්නේ තේකම තමයි. ඒක නේද ඒක අර්ථය? මොකද emptiness කියන්නේ? ඈ නෑ, කාටවත් ඔක අහුවෙන්නේ නෑ. ඕක ඇතුළෙම තියෙනවා. emptiness කියලා කියන්නේ emptyත් නෑ. මොනවද empty කියන්නේ? his හිසුත් නැහැ. ඔය කාටවත් අහුවෙන්නේ නැහැ. නෑ නෑ සාරිනා, මේ සූන්නේ නැහැ. ඔක ඇතුලේ තියෙන වචනේ ලස්සනට හිසුත් නැහැ. ඩික්ෂනරියෙන් බැලුවොත් එහෙම අර්ථ තියෙන්නේ සූන්නේ කියන එක. මම දර්ශනෙන් කියන්නේ ඒක ඇතුලේ ඊට වඩා අර්ථයක් ඒක ගැප් කරන්න පුළුවන්. හිසුත් නැහැ. හිස් බවක් නැහැ. හිස් බවත් නැත්නම් නිර්වාණය. ලෝකය අවබෝධ කරගන්න දෙන්න ඕන. දැනගත්තනේ දැන්? කියලා දුන්නා. හිස් බවත් නැත්නම් නිර්වාණය. නිර්වාණයේ තව විශේෂ ලක්ෂණයක් තමයි තනිව හැසිරෙන්නේ. තනිව හැසිරෙනවා. දැන් ඕකම හොයාගන්න බැර නිකන් වචනයක් හැසිරෙන්න ලැබුණට තනිව හැසිරෙනකෝ බලන්න නුවණට දාලා තනිව හැසිරෙනවා කියන්නේ මොකද්ද කියලා. තනිව හැසිරෙන එක මට හොයලා දෙන්න ලෝකේ. උත්තර දෙන්න බෑ. ලෝකේ මොකක් හරි කෙග්ගෙඩියක් හොයලා දෙන්න තනිව හැසිරෙන. උත්තර නැද? එනේ නැද්ද? ඔව තමයි මොළේ පරීක්ෂා කරනවා කියලා කියන්නේ. පරමාණුවවත් තනිව හැසිරෙන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ කියනවා. පරමාණුවවත් තනිව හැසිරෙන්නේ නැහැ. එතකොට ඉතින් හැසිරෙන එකක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. පරමාණු ඇස් වලින් දකින්න බෑනේ. පරමාණුවක්වත් තනිය හැසිරෙන්නේ නැහැ. සිත හැසිරෙන්නේ නැහැනේ. සිත තනිව හැසිරෙන්නේ නැහැනේ. හිත සංකාර බුදියක එකමුතුවක්නේ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ මහා පොදියක් නේ හිත කියන්නේ. තනියෙන් ගමන් බිමන් ගියාට එයා තනිව හැසිර කෙනෙක් කියලා ඒක අර්ථ කරන්න බෑ. ඒක තනිව මේ අර සිත එහෙ ගියාට එයා තනිව හැසිරෙන කෙනෙක් නෙමෙයි, අරමුණුත් එක්ක හැසිරෙන කෙනෙක් එයා. තනිව හැසිරෙන දෙයක් ලෝකේ නැත. විශ්වය හැදිලා තියෙන විදිය බලන්න. විශ්වය හැම දෙයක්ම නෙට්වර්ක් එකක් වගේ. එකිනෙකට සම්බන්ධ. දැන් බලන්න චන්ද්‍රයයි අපි පෘථුවියයි ආකර්ෂණයෙන් දෙන්න ඉන්නවා. ඒක ආකර්ෂණයෙන් හිරුත් එක්ක තව ග්‍රහලෝකත් එක්ක චක්‍රවාට ඉන්නවා. ඒ චක්‍රවාට ටිකක් එකතු වෙලා තව තව ඇතිවෙනකොට ගැලැක්සි කියලා එකක් හැදෙනවා. එහෙම හැදලා ඉවරලා ගැලැක්සි පොදි තව තව හොම හැදලා ඉවරලා පුදුම නෙට්වර්ක් එකක් විශ්වය කියලා කියන්නේ. හැමදේම මේ ග්‍රහලෝක කියලා කියන්නේ හැමදේම මොකක් හරි එකක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මොකක් හරි එකකින් තව එකකට බලය සපයනවා. තේරුණාද? කුමක් හේතුවකින් හරි එකිනෙකට ආධාරක තියෙනවා. දැන් අපි කියන්නේ ශරීරය කියලා කියන්නේ ඒකීය ධර්මයක්ද නැන්නේ නේ? දහස් ගානක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. දැන් මේ මොහොතේ අපේ ශරීර අභ්‍යන්තරයේ සිදුවෙන වැඩ ටික හරියට පෙන්වතුනේ වාහනයක් ස්ටාර්ට් කරලා තියෙනවා වගේ. ඈ මෙහෙන් හાર્ට් එක පොම්ප කරනවා, අනිත් පැත්තෙන් ලේ පිරිසිදු කරනවා, ඈ පහළ තියෙන ඔක්කොම ලේ ටික පුදුම ප්‍රෙෂර් පොම්පයක් නේද මේක ඇත්තේ, ඈ කරකවලා දාලා උඩට අරගෙන ගිහිල්ලා ආයි ක්ලියර් කරලා ආයි පිරිසිදු කරලා ආයි හරිගස්සලා දීලා ආයි මේවා ලේ වලට පරිවර්තනය කරලා ආයි මේවා එක එක ධාතු කොටස් වලට පරිවර්තනය කරලා අස්ථි පරිවර්තනය කරලා ඈ ඒ කනබොන දෙන්නේ මේ යකඩ වගේ අස්ථිත් හදන්නේ. එහෙමනම් ඒකීය ධර්මයක් ඒකීව හැසිරෙන එක පිණුතුනි ලෞකික ලෝකේ නන්නේ. එතකොට නිර්වාණ ධර්මය කියලා කියන්නේ පිණුතුනි ඒකීව හැසිරෙන එකක්. ඒකීව පවතින එකක්. ඇයි ඒකීව පවතිනවා කියලා කියන්නේ ඒක? තනිව ලෝකේ යමක් පවතී නම් ඒක පරමාණුවට එහා ගියපු එකක්. ඒක ශූන්‍යතාවයට එහා ගියපු එකක්. තේරෙන්නේ නැති වුණාට ආශාදනීයයි නේද? ඈ කරුණු තේරෙන්නේ නැති වුණාට ආශාදනීයයි. තේරෙන්න ඕනේ නැහැ මේකම. සමහර දැන්වල නොතේරෙන එක තමයි උත්තරේ. දැන් නිර්වාණය කියන එක තේරෙන එක නෙමෙයි. නිර්වාණය කියලා කියන්නේ අවේදිත දෙයක්. අවේදිත නම් තේරෙනවට තමයි වේදිත කියන්නේ. විඳිනවා, ෆීල් කරනවා, සෙන්ස් වෙනවා කියන්නේ විඳිනවා කියන්නේ ඒකට. ඒකට තමයි තේරෙනවා කියන්නේ. පැහැදිලිද? ඒක නිර්වාණය එහෙම ෆීල් වෙන එකක්වත් සෙන්ස් වෙන එකක්වත් නෙමෙයි. විඳින එකක් නෙමෙයි. දුක් වේදනා නැහැ, සුඛ වේදනා නැහැ, උපේක්ෂා වේදනා නැහැ, මොකක්වත් නැහැ. නිරාවරණ ආවරණයක් නැහැ. පළතුරක් ගත්තත් ඒකටත් ආවරණයක් තියෙනවා. ශරීරයක් ගත්තොත් හමක් තියෙනවා ආවරණයක්. අපි ඉන්න ශාලාවටත් ආවරණයක් වහලක් තියෙනවා. හැමතැනම මොන හරි දෙයකට තව තව ආවරණ තියෙනවා. මේක නිරාවරණ. ඒ කියන්නේ විවෘත එකක්. නිර්වාණ ධර්මය කියලා කියන්නේ විවෘත එකක්. ඒක ගොනු කරපු එකක්, සංකාර පොදියක් නෙමෙයි. විවෘත දෙයකට කියනවා නිර්වාණය කියලා. ප්‍රේම්ලස් කියලා කියන්නේ ඒකයි. ආකෘතියක් එහෙම නැත්තම් ප්‍රේම් එකක් නැහැ. රාමුවක් නැහැ. සෝ ශූන්‍යතා දෙකක් මං කියලා දුන්නනේ. සාපේක්ෂිත ශූන්‍යතාවය, නිර්පේක්ෂිත ශූන්‍යතාවය දෙකයි. ඉතින් මමත් ඒ කාලේදී මේ චණ්ඩිය වෙලා හිටියේ සාපේක්ෂිත ශූන්‍යතාවය දැකලා ශූන්‍යතාවයත් එක්ක මම ඒක එක්තරා බුද්ධිලේ මට මේ රටේ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේවත් කාගේවත් මේක මට අහන්න ලැබුණේ ගිහි ඇඳුමක් ඇඳන් ඉන්න මිනිස්සෙගෙන් තමයි ඒ කාරණේ අහන්න ලැබුණේ. මට කොතන වුණත් කෙනකින් කාරණයක් අහන්න ලැබුණොත් එහෙම මේ මම ඒකට ගරු කරනවා. ඒක ගැහැණියක්ද, පිරිමියෙක්ද, පොඩි ළමයෙක්ද ඒක කියලා දුන්නේ කියලා අදාළ නැහැ. සත්‍ය ගරුකයි. මම ඒකට ගරු කරනවා. ඉතින් මගෙන් ඇහුවා මේ පුටුක අකුල් හතරත් අතර තියෙන ශූන්‍යතාවයයි අර පුටුක අකුල් හතර අතර තියෙන ශූන්‍යතාවයයි දෙකක්ද එකක්ද කියලා ඇහුවා. තමන්ගේ උත්තරේ මොකද්ද? මොකද උත්තරේ? මේ පුටු කකුල් හතරක් තියෙනවනේ. ඔය ඇත්තන්ගේ පුටු කකුල් හතර මැද තියෙන කොටසේ තියෙන ශූන්‍යතාවයයි අනිත් කෙනාගේ මේ පුටු කකුල් හතර අතර තියෙන ශූන්‍යතාවයයි පොඩ්ඩක් බලන්න. පුටු කකුල් දෙකක් මෙහෙම හතර හතර අතරේ බලලා කියන්නේ මේ ශූන්‍යතාවයන් දෙකක්ද එකක්ද? කට්ටිය බුදිද? කකුල් අතර එක සමාන නම් ශූන්‍යතාවය එකයි. සමාන නැත්තම් ඒ කියන්නේ එකක් අඩි 5යි 5යි දිගේ තව එකක් 4යි 4යි. ඇඳයි පුටුවයි අතර තියෙන ශූන්‍යතාවය එකද? ඇඳ යට තියෙන වඩ ප්‍රමාණ ශූන්‍යතාවයයි පුටු කකුල් හතර අතර තියෙන ශූන්‍යතාවයයි එකයි. තව හරියට දෙන්න උත්තරේ හොඳට මොලේ කල්පනා කරලා. තව දෙන්න බලන්න උත්තර. හැමෝම දෙන්න. මොකද හැමෝගෙම මොලේ වැඩෙන්න ඕන. මේ ඇවිල්ලා තියෙන මොලේ එක්සයිස්. ජිම් ඇවිල්ලා තියෙන ඕගොල්ලෝ. මොලේ ජිම් යවලා තියෙන්නේ. අපච්චි ඔව් ජිම් එකට ගිහිල්ලා බුදියගෙන හරියන්නේ නැහැ. ඈ මොලේ එක්සයිස් කරන්න ඕනේ. එක්සයිස් කරන්න ඕනේ. ඔලගේ මොලේ කෙලින් කරලා ඍජු කරලා පෝෂණය කරලා මසල් අරගෙන යවන්නේ. යහන්න වෙනවා ඈ. මොලේ බඩ ඇවිල්ලා තියෙන්නේ මේදී. මේ ඇත්තන්ට බන කියලා හැමදාම මගේ මොලේ එක්සයිස් වෙනවා විතරයි. ඈ ඕක පුදුම ප්‍රශ්නය. ඕක දැනගත්තොත් පින්නතුනි මැනිකක් හම්බුණා වගේ. මට එදා පස්වන ප්‍රීතියෙන් පිනා ගියා. මම ජීවිතේ මෙතෙක් කාලයක් හිතාගෙන හිටපු එක නෙමෙයි මම අලුතෙන් වෙන. අන්න එදා තමයි මම ට්‍රැක් එකට වැටුනේ. මේක ඇතුලේ තියෙන ධර්මය මම හොයන අභියෝගයේ තියෙනවා මේක ඇතුලේ කියලා එදා තමයි වැටුනේ. ඊට පස්සේ ඉතින් ඇතෑරියේ නැ දිගටම පෙරලගෙන හෙව්වා දහම් සොන රජුරෝ වගේ. අපිට එල්ලෙන්න වෙලක් තිබුණේ නෑනේ. කිසි දෙයක් එහෙම එල්ලෙන්නේ කියලා ලෝකේ මේ තිබුණෙත් නෑ පස්සෙන් ගියෙත් නෑ. බෙල්ල වලලා ගන්න ලනුවක්වත් ගන්න සල්ලිත් නැහැ. තේරෙනවද? හේව් කාලෙක ධර්මයේ හොයන්නේ. බෙල්ල වලලා ගන්න ලනුවක් ටික ගන්න සල්ලි තියෙන්නේ. අනුන්ගේ මේ ලනුවකින් බෙල්ල වලලා ගත්තා. ඒකත් හොර ගමක් නේ. ඉතින් ඒ නිසා එහෙමවත් නැති කාලේ. තේරෙනා නේද? අන්නේක බුද්ධිමත්කම කියලා කියන්නේ. බුද්ධිමත් නම් පණ්ඩිතයෙක් නම් ඌ අනුන්ගේ ලනුව කිව්වත් බෙල්ල වෙලලා ගන්නෑ. බෙල්ල වෙලලා ගන්නවා නම් දාගන්නේ තමන්ගේ ලනුවගේ. ඒකයි දිනු වටිනාකම මොලේදී විච්ච නිසා. නැත්තම් ඔය කාගහැරලා නෝකෙ බෙල්ල වැල්ලා ගන්න තිර තිබ්බා. ඉතින් ඒ නිසා අර එහෙව් කාලෙක ධර්මයේ හොයනෝ එල්ලෙන්න වැලක් නැහැ. ඒකට කියන්නේ ඔව් මේ පුටු කකුල් හතරයි අර පුටු කකුල් හතරයි මේ පුටු දෙක අතරේ තියෙන කකුල් දෙක අතරේ තියෙන ශූන්‍යතාවයේ එකක්ද දෙකක්ද කියලා යහන්නේ හැමෝගෙම මොලේ එක්සයිස් වෙන්න ඕන උත්තර දෙන්න ඔය අම්ම දෙන්න බලන්න උත්තර හරි අනිත් අය දෙන්න මොනවා හරි උත්තරයක් දෙන්න හැමෝම පොඩි උත්තරයක් දෙන අද දායකත්ව සපේන මහත්මීන් දෙන්න බලන උත්තර අද දවසේ මොකද උත්තරේ මොනවා හරි එකක් කියන්න මෝඩ කතාවක් වුණත් කමන්නේ තමන්ට තමන්ගේ මෝඩකම ටක් ගාලා එළියට ආවොත් තුවාල හංගන එක නෙමේ වෛද්‍යවරයා ළඟ කරන්න ඕන තුවාල පෙන්නන එක තේරෙනා නේද ඈ රෑෂ් එක හංගන්නේ තියෙන රෑෂ් එකක් තියෙනවා නම් පෙන්වන්න ඕන ડોක්ටර්ට. ඒ කියන්නේ තමන්ගේ මෝඩකම් තියෙනවා නම් ප්‍රදර්ශනය කරන්න තියෙන හොඳම තැන තමන්ගේ ගුරුවරයා. මේ බාහිර තියෙන තැන් වලට ගියාම ප්‍රදර්ශනය කරන්න බා. තමන්ගේ ගොංකම් ප්‍රදර්ශනය කරන්න තමන්ගේ ගුරුවරයා ළඟ. ගුරුවරයා හදනවා ඒක. මෝඩකම් හංගන්න බා. මට ඒ දවස්වල හැමෝම කිව්වේ මෝඩයා කියලා. දැන් උත් කියන්නේ එහෙම තමයි. ඒකට හේතුව මොකද ඇයි? මම මගේ ගුරුවරයා ඉස්සරහ ප්‍රදර්ශනය කරනවා මොනවද මෝඩකම් එතකොට ගුරුවරයා ඒ මෝඩකම් හදනවා ඒ නිසා මේ මොහොතේ මෝඩයා වෙන මිනිස්සයා සදාකාලික ප්‍රඥාවන්තයෙක් වෙනවා මේ මොහොතේ මෝඩකම් හංගන පුජ්‍යලයා සදාකාලික කවුද වෙන්නේ මෝඩෙක් වෙනවා නේ එහෙමනේ අපි අහලා තියෙන ඒ නිසා ඔබ කැමති මේ මොහොතේ මෝඩෙක් වෙලා සදාකාලික ප්‍රඥාවන්තයෙක් වෙන්න ඒ නිසා තමන්ට දැනෙන සුවල්ප දෙයක් හරි තියෙනවා නම් ඒක කියන්න ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන්න එපා හරි කියයි කියලා හැමදෙරෝ. හිත වේදන ලබන්න වෙන්නේ එතකොට. මේ උත්තරේ හරි කියලා හිතාගෙන කිව්වොත් ඔන්න මම ප්‍රතික්ෂේප කළා කියලා හිත වේදන ඇති වෙනවා. ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියලා ප්‍රශ්නේ අහන්න ඕන. පැහැදිලිද උත්තරේ දෙන්න ඕන. මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. කියලා නම් එහෙනම් ඒක අරගෙන ගිහින් පෙට්ටගමේ දාගන්න ගේ තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරන්න, ඒක සංශෝධනය කරන්න ගුරුවරයෙට ඉඩ තියෙනවා. ඉඩ තියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දැන් බලන්න මේක බලන්න ඔබේ නුවණ එතෙන්ට පෝෂණය වෙලා නැත්නම් අඳුමතරව මට ඒක කියලා දෙන්නත් බැහැ. ජිම් එකකට ගිහිල්ලා කිලෝ 250 දාලා මේක උස්සපිය කියලා කියන්න පුළුවන්ද ඔබ මේ ඇඟේ ශක්තිය ඒ තත්ත්වයට හදාගෙන නැත්තම් දෙනවද මේ ඔබ මේ කෝච් හරි කවුරු හරි උපදේශකයා මේක මේ බර ටික උස්සන්න කියලා දෙන්නේ නැහැ අරගෙන ගිහිල්ලා නිකන් ඉස්සෙල්ලා පොල්ල විතරක් උස්සන්න දෙනවා මේ අර තනි නිකන් අර බර දෙපැත්තේ දාන පොලු කෑල්ල දින පොල්ල විතරක් තමයි මුලින් උස්සන්න දෙන්නේ ඒක උස්සන්න දීලා ඉවරලා ඊට පස්සේ තමයි පඩි 10ක් දාලා ඒ මේ දෙන්නේ ඔය කාන්තාවන් විශේෂයෙන්ම මේ බර ඔසවන්න. ඒ වගේ මට මේක විශාල බරක්. කිලෝ 250ක විතර බරක් තියෙනවා මේ 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 කතන්දරය ඇතුලේ. ඒ නිසා ඔබ පුදුම බලවත් ශක්තිමත් වෙන්න ඕන මේක තේරුම් ගන්න. නැත්තම් උත්තරේ කියලා දෙන්න බෑ. කියලා දුන්නට වැඩකුත් නෑ. ඒ වුණොත් එහෙම අර ජිම් එකක් නරඹන්න ගියා වගේ තමයි අපේ කට්ටිය ගොඩක් අය බණ අහන්නේ. කොහමද අපේ කට්ටිය යන්නේ ජිම් එකක් නරඹන්න යනවා? ආ මේ තියෙන්නේ මේ පඩි මේ මේ තියෙන්නේ මේ එක්සයිස් කරන එක මේ තියෙන්නේ මේ මේව කරන එක ජිම් එකක් ඇතුලේ තියෙනව නේද විශේෂයෙන්ම ගිහිල්ලා නැහැ බලන්න ගිහිල්ලා නැහැ. ඒ තියෙනවා ඒ හරියට තියෙනවා මම දැක්කෝ ඒ පාර්ලිමේන්තුවේ හරිය ලොකු අයිනෙක පාරයි නිකක් දාලා තියෙනවා වීදුරු දාලා පාට පේන එකක් තියෙනවා නේද? ඒක නියම බලන්න යන්න පුළුවන්. එකක කරන්න බෑ තමන්ට දුවන්න බෑ මොකවත් බෑ. ඉතින් වැඩක් නැහැ නේ. ඒ නිසා ඔය ශූන්‍යතා දෙකක්ද එකක්ද කියලා මගෙන් ඇහුවම මට දෙන්න පුළුවන් පරිම ට්‍රයි කරලා දෙන්න පුළුවන් ඒ කාලේ දෙන්න පුළුවන් උත්තරේ හැටියට මම කිව්වා එකක් කියලා. එකක් කියලා කිව්වහම මගේ ගුරුවරයා මට මොකවත් කිව්වේ නැහැ. ඒ ගුරුවරයා කරේ hina una විතරයි. මුකුළු hinaවත් දැම්මා. මොහොගල්ල මුකුළු hinaවත් දැම්ම මගේ මූණ දියාවල්ලා. එතකොටම මම දැනගත්ත වැඩේ ගැස්සිලා හරිනේ. උත්තරේ ගිහිල්ලා නැහැ. ඒ වගේම උත්තරෙත් ආවා. උත්තරෙත් ආවා. මම කිව්වා වැඩේ වැරදුනා. කසමන් යව තේරුම් ගත්තද? මම කෝ තේරුම් ගත්තා. මට වාචික උත්තර දුන්නේ නෑ. ගුරුවරයා hina වෙනකොට මම උත්තරේ වැරදි කියලා තේරුම් අරගෙනත් ඉවරයි. උත්තරේ මේකයි කියලා තේරුම් අරගෙනත් ඉවරයි. මම දුන්න එක උත්තරෙත් වැරදි කියලා තේරුම් අරගෙනත් ඉවරයි. එහෙනම් මම ඒ කාලේ මොනතරම් සතිමත් බවක් අවදිමත් බවක් ඒ කාලේ ඒ ධර්මයට අදාළව මම එතෙන්දි පුරුදු කරලා තියෙනවද? මොකද hina වුණාම කාරණේ තේරුම් ගන්න මට්ටමට තමයි දක්ෂ වෙන්න ඕන කටින් උත්තර. උදාහරණ සහිතව තව පොඩ්ඩක් කියන්න කියලා කිව්වේ නෑ මම. hina වෙනකොට උත්තරේ වැරදි කියලා දන්නවා. උත්තරේට සැබෑ උත්තරේ ඕක නෙමෙයි එන්න ඕන මේකයි කියලා දැනගෙන ඉවරයි. අපේ උන්දලයකට තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒක. මුට පැහැදිලි කරන්නේ ජිම් එකක් ප්‍රදර්ශනාගාරයක් කරලා මේගොල්ලන්ට ඒක පුරාම ගිහිල්ලා ඒක පෙන්වන්න පුළුවන්. මේවා මේ මේ බර මේවා මේ මේ බර මේවා මේමයි උසවන මේමයි කියලා කියන්න පුළුවන්. මුන්ට ඒකකට බර උස්සන්න බෑ. ඔව් එදා හිටියේ සාපේක්ෂ ශූන්‍යතාවය. ඊට පස්සේ තේරුම් ගත්ත නිර්පේක්ෂ ශූන්‍යතාවය තමයි මෙතන උත්තරේ දෙන්න කියලා. ඒකදී උත්තරේ වැරදි කියලා තේරුම් කරගත්තා. එතකොට ශූන්‍යතාවය මම මෙතන ශූන්‍යතාවය මෙතන ශූන්‍යතාවය එකක් කිව්වහම ශූන්‍ය නෑනේ. මොකද ශූන්‍ය නැත්තේ? හා? ආ එක තියෙනවනේ. ඕක ඔය බන්නට මං කියපු ඒවමයි ඔය ආයි මතක් කරලා වුණත් උත්තර දෙන්න පුළුවන් දේවල්. කියලා දීලා දෙනවා මීට කලින්. බන ටික අහලා තියෙනවනම් ඒකත් මතක් වෙනවා. එතකොට මොකද ශූන්‍යතාවය වෙන්නේ නැත්තේ? නම්බර් 1 කිව්වහම ඒකේ අගයක් තියෙනවා. රුපියල් 1. ටොපියක් ගන්න පුළුවන්. දැන් නම් දෙන්නේ නැහැ ටොපිය. ඉස්සරහන් 750ක් තිබ්බා 25ක් තිබ්බා. රුපියල්ට ටොපි ගන්න පුළුවන්කම තිබ්බා නේද? 1 වටිනාකමක් තියෙනවා. අගයක් තියෙනවා. එතකොට අගයක් ඇති තැන ශූන්‍ය නෑ. ශූන්‍ය නෑ. දෙකක් කිව්වත් අගයක්, එකක් කිව්වත් අගයක්. මේ උත්තර ඔක්කොම දීලා ඔය ඇත්තන්ට කිසිම දෙයක් හිතන්න දෙන්නේ නැතුව මට බන ටික කියාගෙන යන්න පුළුවන්. මම හොඳ ගුරුවරයෙක් වෙන්නේ නෑ එතකොට. ඔබට ජීවිතය අවබෝධ කළා වෙන්නේ නැහැ එතකොට. ළමයි ටිකට ඔක්කොම එන්න කියලා පීනන්න උගන්වන්න ගුරුවරයා තාන තටාගයට බැලලා ඌ ඒ කවරට පීනනෝ මේ කවරට පීනනෝ ඒ කවරට පීනනෝ ළමයි බලන් ඉඳලා ගෙදර යනවා. ළමයිට පීනන්න බෑ. ළමයි දියට බහින්න ඕන. ළමයි දියේ පීනන්න ඕන. නිර්වාණය අවශ්‍ය වෙලා තියෙන්න ඕන. සත්‍ය අවබෝධය කියන එක අවශ්‍ය වෙලා තියෙන්න ඕන. ජාති ජරා මරණ පිටිපස්සෙන් එළවනවා කියලා තමන්ට තේරෙන්න ඕන. අනාගතයේ සාංසාරික සතර අපායන් අනන්ත දුක් වේදනා විඳින්න තියෙනවායි කියලා සිහිපත් වෙන්න ඕන. වයසක අය දැක්කහම, ඔත්පල වෙච්ච අය දැක්කහම, කැතගුණ දාගෙන බට ගහගෙන ඉන්න අය දැක්කහම එයාගේ වයස කීයද කියලා අහන්න ඕන. 80යි. දැන් මගේ වයස කීයද? 55යි 60යි 70යි. එහෙනම් ඒ 80ේ වයසට යන්න තව මට කොච්චර කල් තියෙනවද? තව අවුරුදු 15යි 20යි 30යි 40යි කියලා තමන්ට ගණන් වැටෙනවා. ආන් මේ විදිහට හිතන්න ඕන. හිතනකොට තමන්ට හිතෙනවා නිබ්බානම් පරමං සුඛං ධම්මං විනානත්ති සුඛානත්තා. ඔබ ධර්මයෙන් ජීවිතේ තෝරගෙන තියාගනින්. ඔබට එච්චරමයි පිටට වෙන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති. ධනෙ තියෙනවා, බලය තියෙනවා, නිලයේ තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා කියලා හිතනවා මෝඩයෝ. හරිද? හරිනේ. අන්න හරි. මේක තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්. තේරුම් අරගෙන, මේක තේරුම් අරගෙන වටහාගෙන අවසන් වෙලා ගහක් මුලකට වෙලා නිකන් වාඩි වෙලා හිටියත් කමක් නැහැ. මුගාක ත්‍රස්සාවක් කරන්න නැතුව වැඩක් කරන්න නැතුව ගෙදර හිටියත් කමක් නැහැ. මේක තේරුම් අරගෙන අවසන් වෙලා. මොකද හේතුව? එයා එතකොට මේ ජීවිතේ ඉගෙනගෙන ඉවරයි. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් කිසි කෙනෙකුගේ උපකාරයක් ඕනේ නැහැ කියලා. හුස්ම ගන්න බැරි නන්නේ ඕන තරම් උපකාරය. එයා මොකද හේතුව? හුස්ම රැල්ලෙන් වුණත් එයාට සෑහීමටපත් වෙන්න පුළුවන් කියන එකනේ ඒකේ අදහස ඉන්නේ. ආහාර පාන ඉදුම් හිටුම් වාසස්ථාන නෙමෙයි. හුස්ම රැල්ලෙනොත් සෑහීමටපත් වෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන. මිනිස්සු මේ වෙන වෙන උපභෝග පරිභෝග සම්පත් ඒවා මේව නේද? ඇති නැති එක ගැන හිතන්නේ. එහෙම නෙමෙයි. හුස්ම රැල්ලෙනොත් එයාට සෑහීමටපත් වෙන්න පුළුවන්. නිර්වාණ අවබෝධය කියන ගනුදෙනු අවසන් කරන දවස. මොකද ඒකේ තේරුම? නිර්වාණ අවබෝධය යනු ගනුදෙනු අවසන් කරන දවස. මොකද ඔබ කොහොමද ඔබට ඒක වැටහෙන්නේ? හැමෝම උත්තරයක් දෙන්න, හැමෝම ටක්කාලා උත්තරයක් හදා ගන්න. මේ ධර්ම කරුණු ඔක්කොම මතක් කරන්න. මේවා හරියට තමන්ගේ මනස මේ විදියට සකස ගත්තාම, දර්ශන ප්‍රතිපත්තිය මේ විදියට සකස ගත්තාම, ඒකෙන් බලාත්මක වුණාම, ඒකෙන් බලාත්මක වෙන මේ මනස මේ යුනිවර්ස් එකට විවෘත වෙනවා. තේරුණාද? විවෘත වෙනවා. ඒකටයි මේ ධර්ම කරුණු ඔක්කොම කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාවට පිහිටවන්න මේ ලෝකේ ඉන්න ලෝයෙකුත් පඬිතයෝ, ලෝකුන් නොයෙකුත් ඥානවන්තයෝ විභාග ලියනවා ටොන් ගණන්. ඒ වුණාට බෑ. විභාග ලිව්වහම පඬිතු වෙනවනේ. ඉතින් විභාග හදන අය අති පඬිතු වෙනේ. ඉතින් විභාග හදන්නෙත් මේ අපේම කට්ටිය. ඈ අපිම දැන් අපි දැන් ওই දහම් පාසල් එහෙම විභාගවල එහෙම අපිත් හදනවා. ප්‍රශ්න උත්තර ටිකක් දාලා පේපර් එකක් දෙනවා. ඉතින් අපි තමයි විභාග හදලා දෙන්නේ. දැන් ඔය අධ්‍යාපනඥ කීප දෙනෙකුත් තමයි මම අඳුරන. ඒගොල්ලෝ හදනවා, විභාග හදනවා. ඒ මිනිහණියව දැකලා නැහැ, නිවර්ෂණියව දැකලා නැහැ. ඒ වගේ මොන මොන හරි ටිකක් දානවා. ඒගොල්ලෝ කියනවා හාමුදුරනේ තණ්හා රති රගා කියලා. ඉතින් අපි විභාගවලට ළමයින්ට දුන්නෙම ඉතින් ගෑල් ළමයි 3 දෙනෙක් මේ හියුමන්ස්ලා හැටියට තමයි ඒ දුන්නේ, මිනිස්සු හැටියට දුන්නේ. ඒගොල්ලෝ ගර්ල්ස්ලා තණ්හා රති රගා. මම කිව්වා නම් තුන බලනෝකෝ, නම් තුන බලනෝ තණ්හා රති රගා. ඒ ඇත්තනේ නะ, තණ්හාව රති රාගය. කොයි දින්නේ ඔක? ඔක තියෙන්නේ හිතේ. ඒ ගෑනු ළමයි නෙමෙයි. ඔය කෙලෙස්. ඔය තුන් දෙනා කාටවත් නටනවා. බුදුහාමුදුරුවෝ ඒක නිවනට බාධා කරගත්තේ නැහැ. අපි ඒක නිවනට බාධා කරගත්තේ නැහැ. ඔක නිවනට බාධා කරගන්න ඕනේ සමහර අය. තේරෙනා නේද? ඕනම දෙයක ආසත්ව භාවයක් ඇති කරගත්තොත් එහෙම ඒක නිවනට බාධාවක් වෙනවා. මේ මිනිස්සුගේ ජීවිත තියෙන්නේ මේ මොනෝමදද? මිනිස්සු ජීවත් වෙන්නේ තණ්හා රති රගාට පමණක් මුලා වෙලා ඔහුගේ නැටුම් බලාගෙන පමණයි. ඒකෙන් සෑහීමටපත් වෙලා මැරිලා යනවා. අපි තණ්හා රති රගා දකින්නවා. දැක්කට ඒකට වහල් වෙන්නේ නැහැ. ඒකට අන්තගාමී වෙන්නේ. ඒව පාරේ යද්දි දගින කාණිමල්ලයක් වගේ. පාරක යද්දි අපිට පැත්තේ තමයි දගින බිල්ඩින්ස්. නමුත් අපි ඒක එක තැනකම නතර වෙන්නේ නැහැ. අපි ගමන අපි යනෝනේ. එහෙස ඔබට පේන්න පුළුවන්. හැබැයි ඔබේ ගමන යන්න ඔබ. ද විසාකාව වැනි උත්තමාවියන් පින්නතුනේ ධර්ම අවබෝධයෙන් යුක්තව කටයුතු කරපු නිසා තමයි ඒවටම වහල් වෙලා ඒවයි පස්සේ මේ යන්නේ නැතුව ධර්මවල කොච්චර හැදුවත් ස්වාමියාට කොච්චර ආදරේ සෙනෙහස තිබුණත් වැඩිම පරිත්‍යාග කටයුතු කරේ, සංවිධාන කටයුතු කරේ, ධර්මයේ ඇහුවේ නිරන්තරයෙන්ම ඒකයි. එතකොට පේනවා යාගේ ජීවිතේ ඡන්දය කොයි පැත්තටද වැඩිපුරම තිබිලා තියෙන්නේ කියලා. දරුමල්ලන්ටත් නෙමෙයි, රාමියාටත් නෙමෙයි, සමාජයටත් නෙමෙයි, මොකවත් නෙමෙයි තිබිලා තියෙන බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සහ සංඝයා වහන්සේලාගේ සැප දුක් තමයි හොයලා තියෙන්නේ. අවබෝධයෙන් යුක්ත වුණාම. පින්නතුනේ අවබෝධයෙන් යුක්ත වුණාම සියල්ලට වඩා ධර්මයේ අංක එක වෙනවා. තේරෙනවද? ධර්මයට සියල්ලට වඩා ධර්මයේ අංක එක වෙනවා. මන් දන්නේ මට නම් ධර්මයේ තමයි අංක එක. ධර්මය නිසා ජීවත් වෙන්න, ධර්මය නිසා සැනසීමෙන් ඉන්නේ, ධර්මයේ තමයි එකම පිට ධම්මං විනානති සුඛානත්ත. මට සුවයක් තියෙනවා නම් සුවය තියෙන්නේ ධර්මය නිසා. හිතන්න එපා මට මේ ෆෑන් එකක් මේ මට සුවය සලසනවා කියලා. වාහනේ යනකොට වාහනේක සුව පහසු සලසනවා කියලා නෑ නෑ නෑ. කොහොම මොක ගියත්, බස් එකේ ගියත්, පයින් ගියත්, ගහක් යට හිටියත් ධර්මයේ තමයි සුව සලසන්නේ. අංක එකටම ඒක සෙවණක් ලබා දෙන ඡත්‍රයක් වගේ තමයි සුවසලසන ධර්මයේ. ධර්මයේ කියන්නේ අදෘශ්‍යමාන කාරණයක් නෙමෙයි, ක්‍රමානුකූලව වැඩිලා ශක්තිමත්ව තමන්ට සෙවණ සලසා දෙන මහා රුක්ෂයක්. ඒක අදෘශ්‍යමාන කාරණයක් කියලා ගන්න එපා. හොඳ නිවන ගැන මොනවද තව දැනගන්න ඕන? හොඳ ප්‍රශ්න ඇහුවේ නැති වුණොත් ආයි තා බැනුම් අහන්න වෙනවා. එහෙස අහන්න අහන්න ඕන හොඳ ප්‍රශ්න අහන්න. නැත්නම් මට හිතෙනවනේ මේගොල්ලන් මෙලෝ සංසාරයත් තේරෙන්නේ නැහැ කියලා මේ අකුන්ට. එහෙම වුණාම ඉතින් තා බයින්න. අහන්න අහන්න. ප්‍රශ්න අහන විදියක් තියෙනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ කියලා අවසර ගන්න ඕන. ඒ චාරිත්‍ර ආකල්ප ඒ හොඳ සංස්කෘතික පිළිවෙත් අපි රැකගමු. එතකොට ඒ තමයි ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට මේක අපිට තේරෙනවා මේ අහන්නේ ඒක ගෞරවයෙන් අහන්න කියලත් එකෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ධර්ම ගෞරවය තියෙනවා, සංඝ ගෞරවය තියෙනවා, ධම්මසභා මණ්ඩපේ ගෞරවය තියෙනවා කියන එකත් ඒකේ ඔප්පු වෙනවා. ඒක ලස්සන වදනක් ඒක නේද? ඒ නිසා ප්‍රශ්නයක් අහන පිළිවෙත් ඒව අනුගමනය කරන්න ඕන. ඈ නැත්තම් අපිට හිතෙන්නේ මේ ඔරොප්පුවට ප්‍රශ්න අහනවා කියලානේ. තේරෙනවද? හරි අහන්න. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. හරියට අහන්න. අහන්න හරි. හරි. නෑ. ඔව් නෑ ඔව් 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 මම පරිසම්වාද අතර ගත්තා කියන්නේ හරි කියන්නේ මට ඔකේ සැඟවිච්ච එක පැත්තක් පේනවා. ධර්ම කරුණු නිවැරදි කරන්න ගියොත් ඔබ අප පැටලෙනවා ධර්ම සංකාරයක. ඔබ උත්තරයක් හදාගත්තත් ඒක වචන ඇතුලේ උත්තරයක්. තව කෙනෙක් උත්තරයක් හදාගත්තත් ඒකත් වචන ඇතුලේ තියෙන උත්තරයක්. ඒ උත්තරේ මේ උත්තරේ හරි වැරදි කියලා සටන් කරන්න ගියොත් ඒ අතරත් තියෙන තවත් උත්තරයක්. පොතට ගැලපෙන විදිහේ උත්තරයක් වෙනම තියෙනවා. දර්ශනයට ගැලපෙන උත්තරයක් වෙනම තියෙනවා. තමාගේ මතවාදය අනුව උත්තරයක් වෙනම තියෙනවා. දැන් උත්තර ගොඩක් එකට ගැටෙනවා. එතන එකට ගැටෙන දෙන ලොකු සද්දයක් ඇහෙනවා. පැහැදිලි නේද? තේරෙනවද? ඒ නිසා පොත් නෙවැරදි කරන්න යන්න එපා, ධර්ම කරුණු නෙවැරදි කරන්න යන්න එපා, ඒවා අල්ලන්න එපා. තමා නෙවැරදි වෙන්න. මම ධර්ම කරුණු නෙවැරදි කරේ නැහැ. ගාථා සූත්‍ර නෙවැරදි කරේ නැහැ. මගේ හිත මම නෙවැරදි කරගත්තා. පැහැදිලිද? මගේ ඥානය මම නෙවැරදි කරගත්තා. මට අදත් ගැටලුවක් නැහැ කොස් ගහට පොල් ගහයි කිව්වට. පොල් ගහට කොස් ගහයි කිව්වට. ඈ දෙල් ගහට පඩවැලේ කිව්වොත් මට කමක් නැහැ. පඩවැලට අඹ ගහයි කිව්වොත් මට කමක් නැහැ. මට සටනක් නැහැ, තර්කයක් නැහැ, විවාදයක් නැහැ. අන්න එතෙන්ට ඔබ එන්න. එහෙම නැත්නම් අද ගොඩාක් ධර්ම මාර්ගයේ අනෝදවිය මේ සංසිද්ධිත් එක්ක පැටලෙනවා. මම මේ සංසිද්ධියකට දර්ශනයෙන් උත්තරයක් දෙනවා. මේක අහගෙන ඉන්න සම්ප්‍රදායික අටුවා ටීකා ටිප්පණියත් අරගෙන තව ආමුදුරුගෙනෙත් තවත් උත්තරයක් අරන් එනවා. ඔයාගේ උත්තරයට ගැලපෙන්න කිව්වත් වැරදි, අර උත්තරයට ගැලපෙන්න කිව්වත් වැරදි, මගේ උත්තරේ කිව්වත් වැරදි. ඉතින් මම මේ දෙන උත්තරෙන් එක්ක දෙගොල්ලම තරහ වෙන්න පුළුවන්, එක්කෙනෙක් එක්ක තරහ වෙන්න පුළුවන්. තේරෙනා නේද? ඒ නිසා මං යෝග්‍ය කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වචන නිවැරදි කරන්න එපා, ධර්ම කරුණ නිවැරදි කරන්න එපා. කන්දක් අපි පාපෙදීකින් යනවා. පාපෙදීන් අපිට පහසු සමතලා පොළොවක පැදගෙන යන එක. ඒ වුණාට පාරක් කියන්නේ හැමදාමත් ගැඩලි ගොඩලි තියෙන, කඳු පල්ලම් තියෙන, වංගු සහිත, ලිස්සන සුළුද, ඈ බොරළු සහිත තැන් කියලා අපි අඳුනගෙන තියෙනවා. ඉතින් ඒකට හරියන විදිහට තමයි බයිසිකලයක් තියෙන්නේ. ඒකට හරියන විදිහට තමයි අපි ඒක ඔරොත්තු දීලා පැදගෙන යන්නේ. ඒක දන්න නිසා. ඉතින් ආන්නේ වගේ අපි මේ අතර තියෙන දේවල් විවිධ ගැටලුකාරී ස්වභාවයන් තියෙනවා. ඒකේ හරි වැරදි හොයන්න යන්නේ නැතුව වචනවලට ගොනු කරන්න බෑ කියලා බුදුහාමුදුරන්ගේ පරම ශ්‍රී සද්ධර්මය දේශනා කරා. ඒක වචී සංඛාරයි, සංඛාරා පරමා දුක්ඛ කියලා දේශනා කරා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ධර්ම කරුණු නිවැරදි කරන්න එපා. ඒව තියෙන්නේ මහාචාර්යවරු ළඟ. ඈ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයට වගේ ගියාම ඒක පිළිබඳව ඉන්න මහාචාර්යවරුට ඉන්න ඔන්න මහාචාර්යවරුන්ට තමයි ලොකුම ප්‍රශ්න තියෙනාටි ඉන්නේ. ඒ මහාචාර්යවරු කීප දෙනෙක් මම අඳුරනෝ ඒ විශ්වවිද්‍යාලවල. ඉතින් ඒ නිසා මේවට තියෙන ලොකු කතන්දර වෙනම. මේවට තියෙන වෙනවා අටුවා ටීකා ටිප්පණි. ඉතින් අපි පොතනේ වැරදි කරනවද, හිතනේ වැරදි කරගන්නවද කියලා ඔබ ඔබෙන් මහල බලන්න. මේ කරුණට මොන උත්තරේ හම්බුණත් වැඩක් නැහැ. නාම රූප පත්‍යා විඥාන උනත් නැහැ. විඥාන පත්‍යා නාම රූප උනත් නැහැ. තේරෙනවද? උත්තරේ මොකක් වුණත් ප්‍රතිඵලය ඔබ ළඟ නෙමෙයි තියෙන එක පොතේමයි. එසා පොතක තියෙන දේක් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. අපිට ඕන අපේ හිතනේ වැරදි කරගන්න. අපේ දැවෙන ස්වභාවය දුරු කරගන්න. අපේ ලෝභ ද්වේෂ මෝහ ඉදිරිපත් වෙන එක. ලෝභ ද්වේෂ මෝහ ඉදිරිපත් වෙන එක නැති කරගන්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනා වූ දේවල් දුරු කරගන්න එක තමයි එකම යෝග්‍යතාවයේ තියෙන්නේ. මා ළඟ තියනෝද සක්කාය දිට්ඨිය, මම මා ළඟ තියනෝද මමත්වය, මා ළඟ තියනෝද දුක් විඳින ශක්තිය, මා ළඟ තියනෝද පුනර්භව ශක්තිය, මා ළඟ තියනෝද අපාය විඳවන ශක්තිය, මා ඒක දුරු කරගන්න ඕනේ, නැති කරගන්න ඕනේ, විහෙත විද්වංසනය කරන්න ඕනේ කියන තැනට එන්න. ආන් එතකොට ඔබ කවදාවත් ධර්ම සංඛාරවල පැටලෙන්නේ නැහැ. ඔබ ඔබවම නිවැරදි කරගෙන ගිහිල්ලා ඔබම සැනසීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊට පස්සේ පොත්වල තියෙන මතවාද කොච්චර තිබුණත් ඒ හැම දෙයක්ම පුංචි ළමයි දෙන්නෙක්ගේ කතා බහක් හැටියට ඈතින් ඉඳන් තාත්තා කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. පුංචියම් පුංචියම් එකතු වුණාම hina yana කතා කියනවනේ ඒගොල්ලෝ. ඒ වගේ තමයි තර්ක සංවාද දිහා බලාගෙන ඉන්නේ මම. පුංචි උන් දෙන්නෙක් කරන පොඩි කතා බහක් හැටියට. ඔන්න බලන්න ඉතින් ඇහුවේ ප්‍රශ්නේ එකක්. හාමුදුරු දුන්නේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් ඒ උත්තරේ වැදගත්කමක් තියෙනවා. ඒ උත්තරේටත් එහා ගිහිල්ලා ඒ තමන්ට යෝග්‍ය වන නිවැරදි උත්තරේ තමයි ඔය දුන්නේ. එහෙම නැතුව මේ තමන් අහන හැම එකටම උත්තර දෙන්න ඕනේ කියලා බැඳිලා නෑ. තේරුණා නේද? ඈ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ළඟට ඇවිල්ලා ගෙනල්ලා දුන්නොත් එහෙම මේ අපේ ගෙදර වහල කැඩලා තියෙන වහල හදාගන්න කියලා ඉවරලා වහල හදලා දෙන්න කිව්වොත් එහෙම බුදුහාමුදුරු මං හිතන්නේ ඒක බාර ගන්න එක නෑ. ඒක ගිහින් කියන්නේ රජතුමාට, එහෙම නැත්නම් පලාතේ ඉන්න මේ ධනවතාට ඒක ගිහිල්ලා වහල හදාගන්න කියලා. මොකද මට යෝග්‍යොත් එකක් නෙමෙයි ඒක කියලා. ඒ වගේ සමහර වෙලාවට අපි අහන උත්තරේට එහායින් තමන්ට යෝග්‍ය වෙන උත්තරයක් ගෙනල්ලා දෙනෝ. ඒ උත්තරේ ඇත්තටම ගැලපෙනවද නැද්ද කියලා තමන් බලන්න. එහෙම නැතුව මේ ආනහන ඒවට උත්තර දෙන්න බැදිලන්නේ. ඊටත් වඩා අර මං කිව්ව දේ සාධාරණ නැද්ද මං අහන්නේ. ඔබට ඒක ඕනනම් තව විස්තරාත්මකව බලන්න ඕන. පටිච්චසමුප්පාදය පිළිබඳව ඒක අටුවා පොත් අරගෙන බලන්න පුළුවන්. දීකා තවත් ඔය ලියපේවා තියෙනවා. මේ දේශකවරුන්ගේ නොයෙකුත් විග්‍රහයන් තියෙනවා. අභිධර්ම ආචාර්යවරුන්ගේ විද්ද විග්‍රහයන් තියෙනවා. ඉතින් මම ඔය ලොකු ධර්ම සංගම් වල එහෙම ඉඳලා තියෙනවා. අභිධර්ම සංගම් වල එහෙම ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ සාකච්ඡා මම එළි වෙනකන් රැ වෙනකන් අහලා තියෙනවා. ඒ අතර තියෙන සංවාද මතවාද ප්‍රභේදන මම හොඳට දන්නවා. ඉතින් ඒවා අවසාන ප්‍රතිඵලය තමයි ඔයත්තන්ට ගෙනල්ලා දුන්නේ. ඔය තේරෙන්නේ ඒ සංවාදවල අවසාන යථාර්ථය මම ඔය ගෙනල්ලා දුන්නේ. නෑ ඇති වැඩ නෑ. දැන් අපිට පුළුවන් සංකාර ගොඩක පැටලිලා මතවාද ගොඩක් හදාගෙන ඔළුවේ මොන මොන හරි පටලවගෙන යන්න. අර කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ අර ඔබතුමා ඇහුවේ නැතුව හිටපු එකත් ඒක හොඳ බුද්ධිමත්කමක්. නමුත් අහලා සම්පූර්ණ කරගත්තහම ඒකත් හොඳයිනේ. දැන් ආයෙ අහන්නම ඕනේ නෑ. හිතේදීන් ඉන්න ඕන නැහැ. හිතේදීන් ඕන නැහැ. ඒ නිසා මම කවදාවත් ආයෙ පොතක් නෙවැරදි කරන්න යන්නේ නැහැ. කරුණු නෙවැරදි කරන්න යන්නේ නැහැ. හපන්න බැරි ඒව තිබුණොත් කෑම පංගුවේ ඒකත් තරම් මේ නෝනට බැනවැගෙන යනවට වැඩිය හොඳයි. ඒව පංගුවේ පැත්තකින් තියලා කන්න පුළුවන් ටික කන්න. නැත්තම් කන ටිකක් කන්න නැති වෙනව රණ්ණුවක් කැවුරුනොත් ඒව. තේරුණා නේද? ඉතින් අර ඒ වගේ තමයි ඈ. බලලා කොස්සක් හරි හම්බුනාම ඕක කාලා ගිලින්න බෑ. පැත්තකින් තියන්න. කන්න පුළුවන් ටික ඊළඟට හොයන්න. තේරුණා නේද? ඒ නිසා මේ ධර්ම කරුණ අතර ඕන තරම් තියෙනවා. වැරදි කියලා හිතන නිර්වචන තියෙනවා. මේක පැටලුම් සහගත බවල් තියෙනවා. මුලැමැදාග පොඩ්ඩක් පැටලිලා එහාට මෙහාට ගිහිල්ලා කියලා හිතනවා. එක්කෝ මේක අර්ථ දෙක මාරු වෙලා කියලා හිතනවා. නොයෙකුත් දේවල් තියෙනවා. ඒ නිසා මං කළ වැඩේ හැමදාමත් කරේ හබන්න බැරි දේවල් අහකින් තිබ්බා. පාරේ යනකොට වලක් තිබ්බනම් වාහනේ ඕක දාගෙන යනවට වැඩිය හොඳයි. මෙඩිකල්ල ගියා, එක්කෝ අයින් කරලා ගියා. තේරුණා? ලීසි ගමන. ගමන ඉක්මන් ලේසි. ඒ නිසා තමානෙ වෙල්දි කරගන්න එක තමයි මම නම් කරන්නේ. හරිනේ? හොඳයි, සාදුවාද. අන්න එහෙම මේ තමන්ට උත්තරයක් ලැබෙනවා නම් ඒ උත්තරය ඇතුලේ තියෙනවා. ඉතින් මේ පටිච්චසමුප්පාදය මේ තියෙනවා. ඉතින් මේ එක අපි හොම තිබුණා. ඥානිත් භාවනාවල් තියෙනවා. මේ හැම භාවනාවකින්ම මොකක් හරි උපකාරයක් තියෙනවා. තේරුණා? සමහර ආගම් වලින් කෑ ගහනවා මේ දෙවියන්ට වගේ. මම ඒකෙත් දකිනවා මොකක් හරි විද්‍යාවක්. හයියෙන් මෙහෙම කෑ ගහනකොට මේ ඇතුලේ තියෙන පීඩනේ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. ශෝකය අර විලාප දෙනකොට ඇතුලේ තියෙන මේ දුක නැති වෙලා යනවා. ඒකනේ කියන්නේ අර දුකක ඉන්නකොට ඒගොල්ලන්ට අඬන්න දෙන්න කියන්නේ ඒකනේ. ඒ අඬනකොට කෑ ගහනකොට විලාප දෙනකොට දුක නැති වෙලා යනවා. ඉතින් බලන්නකෝ යාගම් වල හයියෙන් කෑ ගහන්න කිව්වා. ඒ මිනිස්සුගේ දුක එක්තරා ක්‍රමවේදයක් රිලීස් කරන්න. බලන්න මේ ආගමික නිර්මාණය කරපු මිනිස්සු මොන මොන හරි දීලා මොන මොන හරි විදියට මේ මිනිස්සු පොඩ්ඩක්ව පීඩන අඩු කරලා දැම්මා. සමහර තැන්වල පැටලිලා ඇතේ, සමහර තැන්වල හරි ගිහිල්ලා තියෙනවා. සමහර තැන්වල හොඳයි, සමහර තැන්වල අඩුපාඩුයි. ඒ නිසා අපි මේ හැම දෙයක් අතරින්ම හරි දේ තෝරගමු. පුළුවන් තරම් හරි දේ තෝරගමු. තව මොනවද තියෙන්නේ? තවත් අහන්න. ඔව් දැන් ඔන්න බලන්න ඒක හරි ලස්සන කතාවක් ඉතින් ලොකු කතාවක් ඇසෙන් ඇස බැලුවොත් ඔබට මොනවද පේන්නේ? මං උත්තර දෙන්නේ ඔයා ගැත්තෝ උත්තරය දෙනකන් දෙන්නේ මං දැන්. ඇයි ඒ මම්ම මේ පීනන්න ඕනනේ හැමදෙස්සෙම. ඔයාත් පීනන්නේ නැද්ද? ඔයාත් බර උස්සන්නේ නැද්ද ඇවිල්ලා මේකේ? බර උස්සන්න. ඇසෙන් ඇස බැලුවොත් මොනවද ඔබට පේන්නේ? උත්තරය දීපිය. අන්න දැක්කද දැන් එහෙම තමයි තේරෙන්නේ. දෙන්න කිව්වට තේරෙන්නේ දීපිය. බලන්න උත්තරේ ඥානවන්තයිද මෝඩයිද කියලා. තේරුණාද ඒක ඇතුලේ තියෙන මෝඩකම? තාම හැදිහා බලලා නැහැ නේද? ඇස කියන්නේ පෙනීමටනේ. පෙනීමටම කියන්නේ. හරි. එතකොට ඇසින් ඇස දිහා බැලුවා. ඇසින් ඇහැ දිහා බැලුවනම් දැන් ඒ බලන්නේත් එතකොට ඇසකින්නේ. එතකොට ඇසින් ඇස දෙස බැලීම. ඇසින් ඇස් ගොපල්ල දිහා බැලීම කියන එකක් අපි එකක් කරේ නෑ. ඇසින් කළුවෙන් ඉනියාව බැලීම කියලා එකක් එහෙම එකක් කිව්වේ නෑ. තව මොකද්ද තියෙනවා? එක එක කොටස් තියෙන හැටි එහෙම එකක් නම් කළේ නෑ. ඇසින් ඇස දිහා බැලීම. ඇස නැමැති පෙනීම. පෙනීමට තමයි ඇස කියන්නේ. පෙනීම නැත්තම් අපි කියන්නේ ආඩ ඇස් නෑ අන්ධයි කියලා නේ කියන්නේ නේද? පෙනීම නැත්තම් අන්ධයි. ආඩ ඇස් නෑ. ඇසින් ඇස දිහා බැලීම. ඇසින් ඇස දිහා බැලීම. ඇසින් ඇස දිහා බැලුවාම මොනවද පේන්නේ? ඇසින් ඇස දිහා බැලුවොත් පේන්නේ මොනවද? මං අහන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඉස්සෙල්ලා හරියට ඒක තේරුම් ගන්න. තේරුම් ගන්න හරියට උත්තර දෙන්න. මනෝවිද්‍යාවේ තියෙන හොඳ ව්‍යායාමයකුත් ඕක සාමාන්‍ය ඒක නම් තියෙන වෙන ක්‍රමවේදයකට ඇසින් ඇස දිහා බලාගෙන ඉන්න ක්‍රමවේදයක් තියෙනවා ස්ට්‍රෙස් රිලීස් කරන එකක්. ඒ දෙසටම අවධානය යොමු කරගෙන හිටියාම රිලීස් වෙලා යනවා. ඒක එකක්. මේක වෙනම දාර්ශනික දෙයක්. ඇසින් ඇස දිහා බැලුවම මොනවද පේන්නේ? සාමාන්‍ය තමන්ට හිතෙන දෙයක් හරි දැනෙන දෙයක් හරි කියන්න බලන්න. මොකුත් පේන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ තව ආ හැමෝම බලාගෙන ඉන්න බලන්න, ඇසින් ඇස දිහා බලාගෙන ඉන්න බලන්න හැමෝම. උත්තර කන් වලට දෙන්න නෙමෙයි මට අවශ්‍යයි, උත්තර හිත වලට දෙන්න, ඥාණයට දෙන්න. සමහර කට්ටිය ඕක ඇසින් ඇස දිහා බැලීම කියන එක දැන් මේ වෙලාවේ ඕක ඇහෙන් කරමින් ඉන්න කට්ටියකුත් ඉන්නවා. නුවණින් මේක තේරුම් අරගනිමින් ඉන්න කට්ටියකුත් ඉන්නවා. අපිට අවශ්‍ය කරන්නේ මේ කන්සෙප්ට් එකේ தত্ত্বය නුවණින් තේරුම් අරගන්න එක තමයි වඩාත්ම වැදගත්. ඇස් ගොපල්ලා පාවිච්චි කරලා ඇහෙන් ඇහි දිහා බලාගෙන ඉන්න එක කියන කර මානසික තත්ත්වයන් සමනයකටපත් කරන්න එක උපකාරක වෙනවා. නමුත් මේ මේක ඇත්තටම මේ කන්සෙප්ට් එක ඇතුලේ තියෙන සිද්ධාමය හොඳට තේරුම් අරගෙන ඒ තුල දැක්ම පවත්වා ගැනීම තමයි ගොඩාක් වැදගත්. ඒක ස්කූපල්ලෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඥාන සිද්ධියකින් මේක අවබෝධ කරගන්න ඕන දෙයක්. ඥාන සිද්ධියක් අවදි කිරීමට තමයි මේ කාරණේ භාවිතා කරන්නේ. ඇත්ත කතාව අපේ ඇස මුකුත්ම නැහනේ. ඇසේ ඇස නිර්මලයි, තේරුණාද? එතකොට ඇසට මොනවා හරි එකතු වෙන්න නම් ඇසට රූපයක් ආලෝකයක් වැටෙන්න ඕන. ඇස කියන්නේ කණ්ණාඩියක් වගේ එකක්, කැඩපතක්, mirror එකක් වගේ තමයි ඇස කියන්නේ. ඒකට මොනව හරි වැටෙන්නේ. එහෙමනම් හරිම නිර්මලයි, හරිම නිදහස්, හරිම නිරෝධ සහගතයි, හරිම විමුක්ති සහගතයි, හරිම සංවරයි. ඒකට කියනවා හරිම සංවරයි. චක්කුණා සංවරෝ සාදු. ඒකට පින්නතුන ඇසින් ඇස දිහා බැලුවාම පුදුම සංවර බවක්, නිර්මල බවක්, නිරෝධ බවක් පේනවා. ඇස බාහිර රූපයකට ආලෝකයට යොමු කරපු ගමන් තමයි අසංවර වෙන්නේ. මොකද අසංවරය කියන්නේ? මොකක් හරි තැවරුණා නම්, එතෙන්ද කියන්නේ කිලිට්ටක් හරි වර්ණයක් හරි තැවරුණා නම්, වැදුණා නම්, අන්නේ මොහොතේම ඒ මොහොතේම ඒ කොටස කිලිටි වෙන නිසා, එනැත්තම් අවපැහැ වෙන නිසා ඒකට කියනවා අසංවරයි කියලා. ඒව නැතුව ඉතින් අපි මේ හිතන අසංවර නෙවෙයි. අපි මේ බාහිරෙන් එක එක ඒවා තියාගෙන ඉන්නවනේ සංවර අසංවර. ඒක නෙවෙයි. මෙතන ඇහැට මොනවා හරි වර්ණයක් වැටිච්ච ගමන් ඒක ඊළඟට ඉන්ද්‍රියන් ටික අනිත් පැත්ත ගහලා බලන්න ඕන. කෙලින්ම කම් මෙහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ, ඇතුළට ගියා. ඇස මේ ඔක්කොම Taman දිහා බැලුවා. කොහොමද ටික ඉන්ද්‍රියන් ටික ඒ විදියටම ඇතුළට නම්ම ගත්තනම් මොකද පේන්නේ? ප්‍රභාස්වර විදං චිත්ත. හරිම ප්‍රභාස්වර චිත්තයක් පේන්නේ. ඇයි එළියට දාපු ගමන් නේද ඔක්කොම ටික එකතු කරගන්නේ පහම ඇතුළට නම්ම ගත්තා නම් අර ඉබ්බා අඬු ටික ඇතුළට ගත්තා වගේ උදාහරණයක් උපමා කරලත් තියෙනවා තේරෙනේද අනුතරක් එහෙම වෙනකොට ඉබ්බා ඇතුළට ගන්නවා වගේ තමයි මානිනී අපි සංවර කරගන්නවා තේරෙනේද හස්කලේ බලන්න මේ පහම ඇතුළට දාගත්තා ඇතුළු පැත්තට හරව ගත්තා ඒකත් හරව ගන්න ඇතුළට ඒකත් ඇතුළට හරව ගන්න පහම ඇතුළට හැරුණම් මනක් ඉතුරු වෙන්නේ නැහැ මන හැලෙනවා මන කියන්නේ පහේ එකතුව පහම ඇතුළට හැරෙනකොට මන ඉතුරු වෙන්නේ විදියක් නැහැ පහම ඇතුළට හැරුන් නැති වුණොත් තමයි මන ඉතුරු වෙන්නේ පහම ඇතුළට හැරෙන විට මනත් නැති වෙනවා ඉන්ද්‍රියම් පහෙන් තොරව මනසක් තියෙනවා එහෙනම් ඉතින් මැරිච්ච මලමිනිය වලට මනස මතකෙ තියෙන්නත් ඕන මනස තියෙන්නත් ඕන ඉන්ද්‍රියම් පහ මේ ගිහිල්ලද නැද්ද තියෙන්නේ මලමිනියක මේ ගිහිල්ල තියෙන්නේ දැන් මනස තියෙනවද ඒක ඇතුලේ මතකෙ තියෙනවද නැහැ ඒ ඉතින් මනස නැහැනේ තර්කේ හරිද සාධාරණයිද ආ අනිපතර අනිපතර කුමාරෝ ගැ මේ මේ ඇහැ ඔක්කොම මෙහෙම කරලා අනිපතර හරව ගන්නකො මොනවද වෙන්නේ මොලේ වෙනවද මං කියන්නේ ඇස කියන්නේ මං අදහස් කරන දේ මේ මේ ඇස් ගොපල්ල නෙමෙයි මං ඇස යනුවෙන් අදහස් කරන්නේ විෂන් එක දැක්ම කියන එක ඒක තියෙන්නේ ඇත්තටම මොලේ තියෙන්නේ මොලේ තියෙන concept එකක් ඒක තේරුණාද? දැන් තේරුම් කරගන්න. vision එකක් තියෙන්නේ අපිට. දැන් මේ රහතන් වහන්සේගේ සංවරය කියන්නේ vision එකේ තියෙන්නේ ඒකේ. තේරුණාද? එයා මේ හිතල කරන දෙයක් සංවරයක් නෙමෙයි ඒක ඔටෝ පිටර එකක් නෙපින්නතර ඒකනේ බුදුමෙ කියන්නේ මම අද සතුටෙන් ඉන්නේ ඔටෝ රිලැක්ස් වෙන මයින්ඩ් එකක් ඔටෝ කන්ට්‍රෝල් වෙන ඉන්ද්‍රියන් පද්ධතිය මට හම්බ වෙච්ච නිසා ඔටෝ කන්ට්‍රෝල් තියෙන්නේ ඕගොල්ලෝ කන බොන එක පළඳින එක පවතින එක මේ දේවල් එක්ක තමයි මම ජීවත් වෙන්නේ ඒ ලෝකයේත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ ඒ වුණාට මට දෙන ඔටෝ කන්ට්‍රෝල් වෙන ඉන්ද්‍රියන් ඔටෝ කන්ට්‍රෝල් වෙන මයින්ඩ් එක. ඔයාටත් තියෙන්නේ මාර ට්‍රයි එකක් දාලා කන්ට්‍රෝල් කරන කන්නාස දේවල් කන්නේ නැහැ. මොන්නාස දේවල් බොන්නේ නැහැ. බලන්න ඕන දේ බලන්නේ නැහැ. මාර කන්ට්‍රෝල් දත් මිටි කාගෙන ඉන්නවා. මාර සංස්කෘතිකයි. මං කියන්නේ ඒක කරන්න ඕන කියලා එකක් නෙමෙයි. මෙතෙන්ට ආවහම ඕනත් නැහැ, එපත් නැහැ. අංගිනක තේරෙන්නේ ඕනත් නැහැ එපාත් නැහැ. එයාගේ හැසිරීම ටිකක් අමුතුයි. ඕනත් නැහැ එපාත් නැහැ. සංවරත් නැහැ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. සමහර සංවරකම් දන්නෙත් නැහැ සමහර අසංවරකම් දන්නෙත් නැහැ. අර පොඩි ළමයින්ට වගේ තමයි. උල්ලමයි දන්නේ නැහැ මගුල් ගෙදර ගියක් දන්නේ නැහැ මල ගෙවල් වල ගියක් දන්නේ නැහැ මොකක් ගියක් ඌ දන්නේ නැහැ ඌ ඉන්න විදිහට තමයි ඌ ඉන්නේ හැ මල මිනිහෙක් හරි ගිහිල්ලා කමන්නේ නැහැ නාහය ඇඟිල්ල ගහලා එනවනම් ඇඟිල්ල ගහලා එනවා ඒ ඇටි ඈ ඔටෝ කන්ට්‍රෝල් වෙන ඉන්ද්‍රයන් ඔටෝ කන්ට්‍රෝල් වෙන මයින්ඩ් එකක් නෝනක් තියනවා නම් පුදුම වාග්යක්. ඒ දවස්වල මම මොලේ අල්ලගෙන හිත අල්ලගෙන පුදුම විදියට ඇවිදිද්දි එළියට බහිද්දි කොණ්ඩේ හදනවා කණ්ණාඩියෙන් හදනවා ආයෙ ගිහිල්ලා ආයෙ හදනවා ඇවිල්ලා ආයෙ බලනවා ආයෙ කලිසම හදනවා ආයෙ ෂර්ට් එක හදනවා ආයෙ සපත් එක මදිනවා ආයෙ ඇවිදිනවා ඇවිදිනකොට ඉතින් හිතාගෙන ඉන්නවා නිතර මන් දිහා බලාගෙන ඉන්න ඇති මෙහෙමයි එහෙම ඇඳුමේ පැලඳුමේ ඉඳලා මාර පීඩනයක් ඒක. ලොකු වෙන්න හදනවා, පොස් වෙන්න හදනවා, තියෙන තත්ත්ව රැක ගන්න හදනවා, ඉහළට යන්න හදනවා, පහළට එන්න හදනවා, අරක තිබ්බනම් හොඳයි, මේක තිබ්බනම් හොඳයි. පස්සේ වින්නතුනේ මේ වැඩේ හරියන්නේ නැහැ. අර බූරුව ගහන මිනිහෙක් එපාම වුණාම බූරුව අතම ගහන්න ඕන එකක් කියලා. ඒ වගේ ගාලා දැම්මා. ඕන එකක් කියලා. ගාලා දැම්මා. එතකොට දිනුවා. මට අයිති කරගෙන හිටපු ලෝකය මම ලෝකයට බාර දුන්නා. ඔන්න ඕකයි මායාවේ දේ මායයට බාර දෙනවා කියන්නේ ඔන්න ඕකයි. ලෝකයෙන් මම අයිති කරගෙන හිටියනම් ඉදමක් කඩමක් ගයක් නොරක් පුජ්‍යලේක් සත්වයේක් ශරීරයක් ඇටක් ඇටකටුවක් මයිලක් හරි අල්ලගෙන හිටියනම් මම ඒක ලෝකයට බාර දුන්නා. ඊට පස්සේ යාට ඔටෝ කන්ට්‍රෝල් වෙන මයින්ඩ් එකක් හම්බුණා, ඥානයක් හම්බුණා, ඉන්ද්‍රයන් හම්බුණා. ඊට පස්සේ එයා ඔටෝමැටික් මිනිස්සෙක් වුණා, ඔටෝමැටික් බස් වගේ. ඔක අපේ බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියනවා මේ මම මේක අවුරුදු ගානකට කලින් කිව්වලු මේක ඩ්‍රයිවර් කෙනෙක් නැති බස් එකක් වගේ කියලා. උදාහරණයක් දැක්වලු. දැන් Google සමාගම ඩ්‍රයිවර්ලා නැති බස් හදලා තියෙනවලු. රටවල්වල තියෙනවා ඩ්‍රයිවර්ස්ලා නැති බස් තියෙනවා. කාර් තියෙනවා නේ, ඩ්‍රයිවර්ස්ලා නැහැ. ඔටෝමැටික් පාලනය වෙන කාස් තියෙනවා, බස් තියෙනවා, කෝච්චි තියෙනවා. ඔටෝ ඔක්කොම සංක්‍රීව ක්‍රියාත්මක වෙන්නේ. ලිෆ්ට් එක වගේ තමයි. කවුරුත් නැහැ නේ ලිෆ්ට් එක ඇතුලේ. ඒක නම් අපි කන්ට්‍රෝල් කරන්න ඕන. නමුත් ඒකත් ඔටෝමැටික් වගේ. ආස නැද්ද ඔටෝමැටික් ජීවත් වෙන්න? අපේ අර මහත්තෙක් ඉන්න, ඔයාගේ කම්පැනිේට නම දාලා තියෙන ඔටෝ කියලා. ඔටෝ බාත්තයා කියලා ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක් තියෙන ඔටෝ බාත්තයා නේද? එයා ඒකට දාලා තියෙන ඔටෝ කියලා. ඒක මොකද කියලා මම ආයෙත් මේ ඔක්කොම ඔටෝ වෙන්නේ කිව්වා. ඒ බණ්ඩාරගම පැත්තේ තියෙන නේද ඒක? ලොකු කම්පැනියක් තියෙන ඔටෝ. ඔටෝ බාත්‍ය ගම් වෙන්නේ මේ ඒක දාලා තියෙන ඔටෝ. තව ෆ්ලයිට් වලත් තියෙනවා ඔටෝ ෆ්ලයිලට් කියලා එකක්. ඒකට ෆ්ලයිලට් බුදිය ගන්නත් පුළුවන් ඒකද? ෆ්ලයිටර්ස්ලා නිදා ගන්න වෙලාවල් වලට දාන්නත් පුළුවන්. නිදා ගන්න දාන්න නම් දාලා ඒගොල්ලන්ට වේවේ කියන්න පුළුවන්. අපිට ටිකක් ඔටෝ තියෙනවා නේද? ඔටෝ ජිය ඔජියර් මාරු කර කර යන්නේ ඉස්සර කියන්නේ. දැන් එහෙම යන්නේ ඔටෝ ජියර්. එයා ජියර් එක විතරක් මාරු කරනවා. ඊට පස්සේ තවත් දේවල් තියෙනවා. ඉතින් ඔටෝ ක්‍රූස් කන්ට්‍රෝල් කියලා ඒකත් ඇවිල්ලා තියෙන ඔප්ෂන් එකක්. ඒකත් දැම්මම ඇක්සලරේටර් එකත් අතාරින්න පුළුවන් නේද? ඒකත් අතෑරියා වීල් එක විතරයි තියෙන්නේ. ඊළඟට තව පොඩ්ඩක් ඉස්සරහට දියුණු වෙච්ච වාහන තියෙනවා. ඔටෝ පාකින් තියෙනවා. එයාට පාකින් එක පෙන්වනවා. එයා ඔටෝම පාක් කරගන්නවා යාව. ඔටෝ ඩ්‍රයිවින් එකක් තියෙනවා. ඒවත් දැන් මම එයා ලේන් එක අල්ලගෙන ලේන් එක යනවා දිගටම. ඉතින් ඔටෝ වෙන්න වෙන්න ලේසි වෙනවයි කියන එක නෙවෙන්නේ නේ. තමන් ඒ කාර්යයෙන් අයින් වෙනවා. එන මොකද ආනන්ද හැමදෙරු කලේ ඔක්කොම ඔටෝ මූඩ් එකට ගත්තා ඔටෝමැටික් කළා ඔක්කොම ඇස ඔටෝමැටික් කන දිවනාසය මනස ඔක්කොම ඔටෝ කරනවා ඔටෝ කරගත්තාම අර විනින විනවන ජීවිතයෙන් අපිට අයින් වෙන්න පුළුවන් එතකොට අර වේදනාව මකා ගන්න අඩි ගහන්න ඕනේ නැහැ දැන් අපි තරුණ කාලේ ධර්මයේ තෝරගන්න නැතුව තැබෑරුම තෝරගත්තනම් ප්‍රශ්න විසඳන්නේ එහෙනම් මහා වේබද්දෙක් වෙලා මේ වෙනකොට ඉන්නේ ඈ තමන්ට ඇති වෙන පීඩනත් එක්ක ඒවටත් එක්ක තමන් විසඳුම් හැටියට තැමෑරුම තෝරගත්තොත් තමන් එතෙන්ට යයි ධර්මයේ තෝරගත්තොත් ධර්මයේ තියෙන කොහොමද මේ ඔටෝ කරගන්නේ ඔටෝ දෙන්න ඒක නේද පුජ්‍යලත්වේ නිදහස් කිරීම කියන්නේ ඒක නේද මන් තුල පුජ්‍යලයක් වෙන්න උත්සාහ කළා මම ආදර්ශමත් පුජ්‍යලයක් ලෝකේ ඉන්නවද කියලා බැලුවා වැඩක් නැහැ කිසි කෙනෙක් නැහැ කිසි තනතුරක් නැහැ මරද ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා පෞද්ගලිකව සාකච්ඡා කරලා තියෙනවා මහා නායක හිමිවරු ළඟට ගිහිල්ලා පෞද්ගලිකව සාකච්ඡා කරලා තියෙන මහා ධනවතුන්ගේ ජීවිත දිහා මම බැලලා තියෙනවා මහා රංගන ශිල්පිනියන්ගේ පුජ්‍යලයන්ගේ ජීවිත කතා කියවලා තියෙනවා සාර්ථක මිනිස්සුන්ගේ ජීවිත කතා කියවලා තියෙනවා විප්ලවකාරයන්ගේ ජීවිත කතා කියලා තියෙනවා මේ ඔක්කොම බැලුවහම එන්ඩ් එක මොකද්ද එන්ඩ් එකේ කියපු කතා මොනවද මිනිස්සු එන්ඩ් එකේ කියලා දෙන මේ ඔක්කොම අත්හරින්න වෙනවා මේක දැනගෙන ජීවත් වෙන්න මේක වේලාතරින් මම මේක තේරුම් ගත්තනම් මම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා ඇලෙක්සැන්ඩර් රජු රුවව ඔහොම තමයි කියලා දෙන්නේ මම වෙන්න ඔබ උත්සාහ කරනවද මම නොවෙන්න ඔබ උත්සාහ කරනවද ටග්ගල් උත්තරය දෙන්න ඈ මම වෙන්න නොවෙන්න මම නොවෙන්න හැමදෙස්සෙම මම නොවෙන්න කොයිද ඔළුවෙන් මනසින් ආත්මයෙන් මම නොවෙන්න ඇයි මම නොවෙන්නේ මම නොවන තරමට යාට පුතුම සහනයක් රිලැක්ස් එකක් නිදහසක් ෆ්‍රීඩම් එකක් නිර්වාණයක් ලැබෙනවා නිර්වාණය කියන්නේ බැඳීම් නැහැ කියන එකනේ ෆ්‍රීඩම් නිදහස් කියන එක තමයි නිර්වාණ කිව්වම නිකම් මාර අනවබෝධිත බරක් මිනිස්සුන්ගේ ඔළුවේ දියනේ නිර්වාණය කියන වචනයත් එක්කම දන්නේ නැනේ නිර්වාණය කිව්වහම නිකම් අනවබෝධිත බරක් තියෙනවා. ඒක නිකම් බුද්ධ කාලේට සීමා වෙච්ච අමුතු concept එකක්. සැහැල්ලුව කියන්නේත් නිවනටම තමයි. මෘදු බව කියන්නේත් නිවනටම තමයි. අකාලික කියන්නේත් නිවනට තමයි. ඒ වුණාට නිර්වාණය කිව්වම බය වෙනවා. නිරෝධය කියන්නේත් නිවනටම තමයි. අයි බය වෙන්නේ බද නිරෝධය කිව්වම බය වෙන්නේ නැහැ. අකාලිකයි කිව්වම බය වෙන්නේ නැහැ. මට නිර්වාණය අවබෝධ කරගන්න හරිය අමාරුයි. අකාලිකයි කිව්වහම අකාලිකයකට වෙන උත්තරයක් දෙනවා නිර්වාණය කිව්වහම ලබනාත්මෙ උපදින්න තුව ඉන්න ඕන කියලා. අකාලිකයි කියන්නේත් නිවන. නිර්වාණය කියන්නේත් නිවන. ඒ පොඩි කොමඩු ගෙඩියක් වගේ තියෙන ඔළුව ඇතුලේ තියෙන මොළේ හොඳට ක්‍රියාත්මක කරවලා ඕක හොඳට දිනු කරලා ගන්න මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ ඔය ඇත්තොන්ගේ දේපලත් එක්ක රණ්ඩු කරනව නෙමෙයි. ඔය ඇත්තොත් එක තරඟ කරලා දිනන්න ඕමනාවකුත් නැහැ. මේ ඔක්කෝම අනුකම්පං උපාදාය. අනුකම්පාව උපදවාගෙනම තමයි මේ කරන්නේ. ඈ අනුකම්පාව උපදවාලම තමයි මේ දේශනා කරන්නේ. ඔබත් අනුකම්පාවම උපදවාගෙන ඔබ කෙරෙහිම තේරුම් ගන්න ධර්මය. ඔබ කෙරෙහිම ඔබ අනුකම්පාව උපදවා ගන්න ඔබටම ඔබ ආදරය කරන්න ඔබම ඔබේ මනස අපායට යනවට කැමති වෙන්න එපා. ඔබම ඔබේ ජීවිත විමුක්තිය ලබා ගන්න අදාදම ජීවිත විමුක්තිය ලබා ගත්තොත් ඔබට වැඩි කාලයක් ධර්ම ආශාදේ කරන්න පුළුවන් අර රජවරු වගේ කාලේ ඒතන් සන්තං ඒතම් ප්‍රනීතං යදිදන් සබ්බ සංකාරෝ සමත ඒක සාන්ත ඒක ප්‍රනීත ඇත්තටම වෙනතුනේ මේ ලෝකේ විඳවන දේවල් දුකයි. දැන් රාගය කියන්නේ සතුටක්ද දුකක්ද? දුකක්. ඒ වයින් පිච්චෙන්න පටන් ගත්තාම, ගිනි ගන්න පටන් ගත්තාම, දැවෙන්න පටන් ගත්තාම ඒක පීඩනයක් දුකක්. ඊට පස්සේ ද්වේෂය කියන්නේ අනුන්ගෙන් පලි ගන්න එක, අනුන්ට කේලම් කියන එක, කොටවන එක, නැති කරන එක, කොඩි වෙන අනිවින කරන එක, පොල් ගහන එක හරි වේවා, ද්වේෂය කියන්නේ දුකක්. ඉතින් මං ගිහිල්ලා බලාගෙන ඉන්නවා පොල් ගහන තැන්වල, හරි මේ පන්සල්වල ඉඳන් උඩ මළුවක ඉඳන් බලනවා පොල් ගහන මිනිස්සුන්ගේ මූඩ් එක. බලාගෙන දවසක් සෝෂල් එක්ස්පෙරිමන්ට් කරන්නේ නේ. ගානව පොල් ගෙඩියක් විඳින්නේ නැහැ. උඩ පැන පැන ගහනවා. පැනලා පස්සේ බිඳුනා. බිඳුනාම ලොකු කෑලි හොයලා ආයෙ නැල්ල ගහනවා. කාට ගහනවද මන් දන්නේ. සුබසිත වෙන්න ගහනවද, අසුබ වෙන්න ගහනවද මන් දන්නේ. මං අහුව පස්සේ කියලා කාටද ගැව්වේ කියලා මාත්‍යට කිව්වට මාත්‍යට තමයි කොල් ගාලා තියෙන්නේ. තේරුණා නේද? මාත්‍ය දාලා ගිහිල්ලා හරි වෙන මිනිස්සෙක් එක්ක ගිහිල්ලා හරි මොකක් හරි ගාවෙලා මං ඒකෙත් වරදක් දකින්නේ. මං දැක්කේ ඒකත් හොඳයි. ඒ මේ ගෑණි මන්නේ කොටන්නේ නැතුව පොල් ගහන එක ලොකු දෙයක් නේ. මට එහෙමයි වෙන්නේ. අනේ කොච්චර හොඳයිද මේ වගේ ක්‍රමයක් හැදලා දෙන එක, මේ වගේ කන්සෙප්ට් එකක් හැදලා දෙන එක. මිනිස්සෙගේ ඇති පීඩනයක් ආව මෝ කියලා පොල් ගෙඩියක් ගන්නවා. මේ පොළු වලින් ගහ ගන්න නැතුව, අව්‍යාවද වලින් ගහ ගන්න නැතුව මේ ගෑණි හරි අහිංසකයි. ඈ පොල් ගෙඩියක් ගහලා දෙයියන්ට කියනවා මට වෙච්ච අසාධාරණේ කියලා. ඉතින් විනෝදනේ ලෝකේ හැම දෙයක්ම හරි ලස්සනයි යනේ. මම දකින්නේ ඒකයි. හැම දෙයකම මොකක් හරි වුණාම ඒකෙත් ඒකත් හොඳයි. දැන් ඔරුව පෙරලිලා අනිත් පැත්තේ තියෙනවා මෙහෙම කොටේ වගේ. ඒකත් හොඳ නැද්ද? ඒකත් හොඳයි. මේකත් නැත්තම් යට යනවානේ. දැන් පෙරලුණු පිට හොඳයි. ඒකත් නැත්තම් යට යනවා. ඒකත් මේකත් හොඳයි මේ මට්ටම. ආඩාර එනකන් හරි කෑ ගහලා ඔරු කඳ උඩට වෙලා ඉන්න පුළුවන්. ඒකයි කියන්නේ ජීවිතේ හැම එකම ලස්සනක් තියෙනවා. තේරෙනා නේද? හැම එකම ලස්සනක් තියෙනවා. දාලා ගියත් ලස්සනක් දකින්න, එක්ුණත් ලස්සනක් දකින්න, කෑම වේලක් තියෙන දවසටත් ලස්සනක් දකින්න, කෑම වේලක් නැති දවසට වෙන වෙනසු මේ හිතලම ෆාස්ටින් කරනවා. අද මට ඔටෝ ෆාස්ටින්. හරි ලස්සනයි. නේද? කියලා හිතන්න. ඊට පස්සේ ජනරක හෝටලෙකින් කෑමක් කාලා බඩේ අමාරුව හැදුන වෙන මිනිස්සු ප්‍රතිවිල බඩේ යවාගන්නේ. දැන් අද මට ඕක නොමිලේ හම් වෙනවා. ඒකෙත් ලස්සනක් දකින්න. ඒ කියන්නේ බඩේ යෑමේ උනත් ලස්සනක් දකින්න අපිට පුළුවන්ගෙන ජීවිතේ. ඔහොම තමයි ජීවිතේ ලස්සන. ඒකයි රාතුන්ගේ ජීවිතේ ලස්සන. උන්වහන්සේලා රජමාලිගාවත් එකයි, ගහක් මුලත් එකයි, ගල් තලාවත් එකයි. එනිසා රාතුන්ගේ ගුණ හොයන්න රහත් වෙලා, අනුන්ගේ ಗುಣ හොයන්න තමන් ඊට වඩා ಗುಣවත් වෙලා, වාදිනු පරහට තමා සම්මතේ පිහිටා, ඥානවන්තය ඥානවන්ත අඥාන උදවිය ඥානවන්ත කරන්න. මේ වචන විශාල වශයෙන් කිව්වේ මොකද? රහතුන්ට බැන වදින්නේ දොස් කියන්නේ ගොඩක් වෙලාවට තමන් රහත් වෙලා තිය අහලකටවත් ගිහිල්ලා නැතුව. ඒ නිසා තමන් අනිවාර්යෙන් රහත් වෙන්න ඕන මාර්ගඵල ලබන්න ඕන. රහතුන්ට බණ දොස් කියන්න, අනුන්ට අගුණ කියන්න තමන් ಗುಣවත් වෙලා, වාදිනු පරහට තමා සම්මතේ පිහිටා, ඒ දොස තමා ළඟ තියෙන්න බෑ. තේරුණා නේද? ඒ දොස තමා ළඟ තියෙන්න බෑ. අන්න ඒ විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි ඥානවන්ත සමාජයක් වෙන්නේ, යහපත් සමාජයක් වෙන්නේ, ලස්සන සමාජයක් වෙන්නේ. ඉතින් හැම දිනාටම ධර්මයෙන් සැනහීම ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනවා කීප පොලක් මේක රාශී වෙලා දීල්කේ ප්‍රනාන්දු ඒ මහත්මියත්, ප්‍රියන්ති දිසානායක මහත්මිය සහ වතේෂා ලක්මාලි යන ඒ දියණිය ඇතුළු ඒ පින්නතුන් අද දායකත්වයට යොමු වෙලා තියෙනවා. අරමුණු බවට පත්වන්නේ දීල්කේ මහත්මියගේ තම ආදරණීය ස්වාම පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. තිලක් ප්‍රනාන්දු මහතාට. එතුමන් මේ වෙනකොට රෝගාතුරව සිටිනවා.
එතුමන්ට ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් කායික සුවය මානසික සුවය ලැබේවා පැමිණ තිබෙන රෝගාබාධ දුරීභූත වේවා සතු සාන්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රාණි බණ්ඩාර මෑණියන් හා දියණිවරුන් දෙදෙනා ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනම ප්‍රියන්ත දිසානායක මහත්මියගේ නමින් දෙපාර්ශවයේම මිය පරලෝ යන්නට යෙදුණු මෞදිමෝපියෝ සහෝදර මිත්‍රාදීන් යම් තාක් වේද පින් බලාපොරොත්තු වන අය ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ගමන සුවපත් වේවා, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම දරුවන්ගේ කායික මානසික සුවය දෙවනු පමුණු වේවා කරන කියන රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සඵල ප්‍රාප්ත වේවා, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වතේෂා ලක්මාලි දියණිය ප්‍රාර්ථනා කරනවා තමගේ දෙමව්පියන්ට සද්ධර්ම අවබෝධය ආදාදම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වගේම තම අධ්‍යාපන කටයුතු ලබන්නා වූ සිසු සිසුවියන්ට ඒ අධ්‍යාපන කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමටත්, ඒ වගේම මේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට එතුමියට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම මණ්ඩපයේ සිටින්නා වූ සෑම සිළු දෙනාටමත් මේ සද්ධර්ම මණ්ඩපය හදානීම කර දුන්නු අපිට චන්දන තිසේරා මැතිතුමා, සාමලී තිසේරා මැතිණිය ඇතුළු ඒ හැම දෙනාට පුණ්‍යානුමෝදනා සෙත් ප්‍රාර්ථනා කරන අතර ඒ දෙපාර්ශවයේම නමින් මේ පරලොව යන්නට යෙදුණු මෞදෙමෝපිය බන්දු මිත්‍රාදී හැම දිනාටමත් අපි පින් දෙමින් රටවාසී ලෝකවාසී හැම දිනාටම තුන්වන්ගේ ආශිර්වාදයෙන් සද්ධර්මාලෝකය ලැබේවා, ලෝක සාමය ඇති වේවා, ලෝකේ යහපත් තැනක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු චතු නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතු සාදු 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 සාදු.